යන්නම් කියන්නම් ගියේ කීකද වාර බඩ ගන්න
කියලා. ඔව්. ඇහ්. අත්‍යන්තයෙන්ම. ආයෙත් නැති වෙන්නේ නේද? දෙවියන් වරම් පර.
අර
වාක්‍යයක් කියන අපි ඒක කතා කරමු එහෙනම් ඒක ඉක්මනට ඒකේ කාරණා කීපයක් ඉනිපතී දෙනවා අපි මෙතන වාක්‍යයක් කතා කරන්නේ හතරවෙනි අභ්‍යාසයේ නවවෙනි එකනේ තං හි තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති කියන ඒකේ තංච කියන එක අපි කියවනේ මෙතන සමහර නිපාතවල අවධාරණාර්ථයකට දෙන අවස්ථා තියෙනවා කියලා මේ ච නිපාතයේ තව ධර්මාර්ථයක් යෙදෙන තැන් තියෙනවා. උදාහරණයකුත් මම සටහනක් දාගෙන ආවා. ලියන්න ඕනේ. මෙතන තංච ආදාය ගච්ඡති කියදී එයම අර රැගෙන යයි කියන අර්ථය තියෙනවා. එතකොට මේ හතරවෙනි අභ්‍යාසී නවවෙනි එක. කලින් කතා කරපු එකක්. රිතන තංච ආදාය ගච්ඡති කියලා තියෙනවානේ. දැන් මම ඉවිලි කිව්වා එයද රැගින යයි කියලා. ඒ වුණාට මෙතන එයම රැගින යයි කියන අර්ථය තමයි වඩා හොඳ. මොකද ඔකට චට්ට සංගායනාවේ තියෙන තංච කියලාම තමයි. හැබැයි එතනදී වරහන් ඇතුලේ පෙන්නලා තියෙනවා මේක තංව වුණා නම් හොඳයි කියන යෝජනාවක් කරලා තියෙනවා. ඒක يعني පිළපොත් හැම එකේම තියෙන තංච කියලා. ඒක තංව කියලා යෙදුනද කියලා වගේ යෝජනාවක් කරලා තියෙනවා සමහර.
තංව වුණොත් තමයි එම
වෙන්නේ. නෑ තංච කිව්වත් එම කියන අර්ථය තියෙනවා. ඒක තමයි දැන් මම කියන්න යන්නේ. දැන් මේ ච ශබ්දයේ අවධාරණ අර්ථයකුත් තියෙනවා. උදාහරණයක් විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තේ ඡාති චතුද්දස කියලා අභිධර්මාර්ථ සංග්‍රහය පාඩයක් තියෙනවා. විචිකිච්ඡා චෛතසිකය විචිකිච්ඡා සිතේම යෙදෙනවා කියන කතාව. ඒ කියද්දී විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තේ ඡාති චිත්තේච කියලා කතාවක් තියෙනවා. එතකොට මේ චිත්තේච කියන කාරණාව ගැන ටීකාවේ කියනවා විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තේච ඉති ච සද්දෝ අවධාරණී. ච ශබ්දයේ අවධාරණ අර්ථයයි. විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තේ ඒව ඉති සම්බන්ධු. විචිකිච්ඡා විචිකිච්ඡා සිතෙහිම වේ යන සම්බන්ධයයි කියලා ටීකා පාඨයක් තියෙනවා. ඒතකොට මේ වගේ තැන්වල පැහැදිලි වෙනවා මේ නිචේ ශබ්දයේ අවධාරණාර්ථයේ යෙදෙන අවස්ථා පැහැදිලි. ඒතකොට මෙතනත් මේ වගේ කියලා ගත්තම හරි. මොකද ඒව ශබ්දයේ එන්න ඕන කියලා චර්ත සංගායනා විදි යෝජනාවක් විදියටත් දාලා තියෙනවා. තංව එතකොට ඒ අර්ථයම තමයි තංච කිව්වත් අර අවධාරණාර්ථයේ ච ශබ්දය කියලා ගත්තම හරි.
ව වගේම ච එකිනුත් ආදාන
අවධාරණාර්ථයේ කිය වෙන තැන් තියෙනවා හැම තැනම නෙවෙයි. හරි නේද?
එතන
තංව කියන එක ඒව නෙවෙයි නේද? එහෙමත් වෙන්න පුළුවන්. තංව කිව්වොත් එයම කියන අර්ථය එන්නත් පුළුවන් දැන්. ඒව කියලා ඉන්නත් පුළුවන් ඉව කියලා ඇවිල්ලා තන්ව වෙන්නත් පුළුවන් ඒ තියෙන තැන ඉතින් අපි ගලපලා බලන්න ඕන
අවධාරණය
කරනවා කියන එක තේරෙන්නේ නැද්ද අර්ථය සිංහල අර්ථය අවධාරණය කියන්නේ ඉතින් ඒ තදින් කියනවා ඒ අර්ථයම ඒකමයි කියලා දැන් මොකද වෙන වචනේ අවධාරණය කරනවා කියලා කියන්නේ ඒකමයි ම කියලා සිංහලෙන් කියන්නේ සිංහලෙන් දැන් මයන්න දාන්නේ ඔය අවධාරණයට බොහෝ විටනේ කොහොමද එන්නම ඕන එන්න කියලා අපි කියනවා හෙට දානෙට වඩින්න එහෙම නැතුව අපි කියනවා වඩින්නම ඕන තේරෙනවා ඒ දෙක වෙනසක් තියෙනවානේ අන්න ඒකට තමයි අවධාරණය කියන්නේ හරිද අපි තදින් කීමක් ඒ අර්ථේම දැඩි කරලා කීම තමයි ඒකට අවධාරණය කියන්නේ හරි නේද හරි. අපහු තව පොඩි කාරණාවක් කියන්න උවමනාවක් තිබුණා. සමහර පිරිස යෝජනා කරන යෝජනාවන්ුයි ඇත්තටම සමහර චෝදනාවක් වගේම කරනවා. මේ සිංහල අටුවා එහෙම තිබුණේවා. පාලියට පරිවර්තනය කරපු එක ඉතින් අපරාධේ. සිංහලෙන්ම තිබ්බනම් හොඳයිනේ කියලා. ඒකට ලොකු කාරණා කියනවානේ. ඉතින් මම ඊතනකදී කියන්නේ දැන් සිංහල භාෂාව කියන්නේ ව්‍යවහාර භාෂාවක්. එතකොට ඒ ව්‍යවහාර භාෂාවක කාලෙන් කාලෙට අර්ථ වෙනස් වෙනවා. වචනයක තියෙන අර්ථ දැන් පුරාණයේ තිබුණු බොහොම සබ්බ්‍ය වචන දැන් කාලෙටදී සමහර ඒවා බොහොම අසබ්බ්‍ය වචන වෙලා. ඉතින් ඒ හේතුව භාෂාව ව්‍යවහාරයේ පවතින නිසා සිංහල භාෂාව. උදාහරණ කීපයක් කියන්න මේ පොතක් පොතක තිබුණු පැරණි පාඨ කීපයක් තියෙන එකක් ගැන සඳහනක් තියෙනවා. දැන් ඒ කාලේ ඒක විතරක් නෙවෙයි දැන් සමහර තැනක බුදුරජාණන් වහන්සේ ගැන කියාගෙන යන තැන ඒ බොහොම ශ්‍රද්ධාවෙන් කියලා තියෙන්නේ. සර්වඥයා එහෙම කියලා දාලා තියෙනවා. ඒ සර්වඥයා වැඳ. දැන් අපිට ඒක කියපම නිකන් මේක කියන්නවත් හිතෙන්නේ නැහැ එහෙම. يعني අපි කියන්නේ සර්වඥ භාග්‍යතුන් වහන්සේ වන්දනා කොට කියනනේ. ඒ පුරාණ සන්නවල ඒ පුදුම ගෞරවයෙන් වර්ණනාවක් කරලා ඒ කරලා අර විදිහට තියෙන්නේ. මට නිකන් ඒක දැක්කම ටිකක් මේ කියන්නත් හිතෙන්නේ නැති වගේ. ඒ වුණාට බොහොම ගෞරවයෙන් ඒ කාරණා කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට ඒ ව්‍යවහාරය වෙනස් වෙලා තියෙනවා ගොඩක්. ඊටත් වඩා දැන් ගොඩක් පෙරණි පාඨ කීපයක් මේ ඔන්න ඔය පාට කීපයක් තියෙනවා. පාති කම්මං නාම සමකංවා අතිරේකංවා තදග්ගනකං කියන පාඨය කියලා ඊට පස්සේ කියනවා ඒ වටනා මිල හෝ වඩා දීම හෝ පාති කර්ම නමි. ඒක සාමාන්‍යයෙන් තේරෙනවා. ඊට පස්සේ අපහු කියනවා මේ මැසි පුටු ඈ සංගණට දෙමි කී කල ගුරු බඬු වෙයි නොබෙජිය යුතු සංගිනි පිරිමැජිනි බැවිනි මේ සජි හිමියනට වසේ ගිනි ගණිනට දෙමි කල ගුරු බඬි ඔන්නෝ කියලා තේරෙනවයි. නෑ මේ පැරණි සිංහල සන් එක විනය සන් එක තිබුණු පාට එක. ඉතින් තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. පැරණි සිංහල. ඉතින් දැන් ඔයිටත් වඩා වෙනස් වචන ඊටත් කලින් තිබිලා තියෙනවා. දැන් මේවා අනුරාධපුර යුගයේ අන්තිම කාලේ වගේ ලියවුණේවා. එතකොට දැන් සංගායනා යුගයේ වෙද්දි පොත්වල ලියන කාලේ වෙද්දි ඊටත් වඩා කොයිතරම් වෙනසක් තියෙනද වචන. තියෙන නිසා ඇත්තටම අර භාෂාවක මේ අනාගතයේ ඒ අර්ථය නිවැරදිව රකින්න ඕන නිසා ඒ හේතු ගානක් නිසා තමයි පාලි භාෂාවට පරිවර්තනය කරන්නේ. මොකද ඒක එසේ මෙසේ පිරිසක් කරපේවා නෙවෙයි රහතන් වහන්සේලා නිතින් ඒ දේ කරවන්නේ. ඒ නිසා ඉතින් අපි මේ දේවල් බොහොම ගෞරවයෙන් පිළිගන්න ඕන. ඉතින් ඒ මහරහතන් වහන්සේලා ඉතින් යමක් කළා නම් ඒ දේවල් අනාගතයේ ගොඩක් දේවල් දැකලා තමයි කරන්නේ. ඒ නිසා අපි අතීතයේ ගත්තු තීරණ වලට කියනවනම් ඒ අපේ නොදන්නාකම. අපිට පේන්නේ සමහරට එක පැත්තක් විතරනේ. ඊට වඩා ඉතින් බොහෝ පැති දැකලා තමයි මේ මහරහතන් වහන්සේලා ඉතින් තීරණ ගන්නෙ. ඉතින් වුණා අපි ඉතින් බොහොම ගෞරවයෙන් ඒවා පිළිගන්න ඕනේ. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු නේද? අපවර වාක්‍යක පාලි වාක්‍යක තැන් තැන් වල විසිරීලා තියෙන පද එකතු කරලා අපි අර්ථ ගත්. ඒ කරන්න ඕන කීපයක් ගැන මම කියවා නේද? පියවර කීපයක් වගේ. ඔව්. ආලපන පදයක් තියෙනවා නම් මුලට ගන්න ඕන. ඊට පස්සේ කාලා ඔව් භව සත්තමී පාඨයක් තිබුණොත් ඒකත් මුලට ගන්න ඕන කියලා කිව්වා.
අපිට පැහැදිලිවම භව සත්තමී කියලා
භව සත්තමී අඳුර ගන්න පුළුවන්. කිතකේකුත් කිතකේ කත්‍රූපදේ සත්තමීන් තියෙනවා නම් භව සත්තමී යදෙනවා. කල්හි කියන අර්ථයෙන් ඉතින් ඒක ගලපලා ගන්න පුළුවන්. වාක්‍ය සම්පූර්ණ කියවලා බලන්න ඕනේ. ඒ පාඩේ විතරක් තිබ්බොත් සමහරට කියවන්න තේරුම ගන්න අමාරුයි. ඒ වුණාට අර දෙකෙන් තමයි අඳුරගන්න තියෙන්නේ. ඊට පස්සේ ආපහු කරන්න ඕන දෙයක් තමයි අපි මේකේ උක්ත පදය හොයාගන්න ඕන. උක්ත පදය හොයාගෙන ඒකේ විශේෂණ පද හොයාගන්න ඕන. විශේෂණ පද මුලින් කියලා ඊළඟට උක්ත පදේ කියන්න ඕන. උක්ත පදේ සහ උක්ත විශේෂණ පද එකට ගලපා කියන්න ඕන කියන එකත් ඒකත්
උක්ත පදේ කියන්නේ කර්තෘ පදේ කියන එකද?
ඔව් කර්තෘ වෙන්න පුළුවන් කර්මී වෙන්නත් පුළුවන් උක්ත වෙන අවස්ථාව. දැන් කර්මී උක්ත වෙනවනේ කර්මකාරක වාක්‍යවල ගලපන ඒ විදිහට සුදුසු විදිහ. දැන් අපි කර්තෘකාරක වාක්‍යයක් ගමුකෝ. ඒකෙදි නම් කර්තෘ පදේ සහ කර්තෘ විශේෂණ පද එකට කියවෙන්න ඕන. ඒ තැනක විශේෂණ පද ඉස්සෙල්ලා කියලා කර්තෘ පදේ ඊළඟට කියන්න ඕන. හරිනේ. ඊළඟට ဒုတိယවෙන් තියෙන අපි කර්තෘකාරක වාක්‍යයක් ගැන කියමු. ဒုတိယවෙන් තියෙන කර්ම පදයේ විශේෂණ පද ටික හොයාගෙන ඒ තැන් තැන් වල තියෙන බොහෝ විට. එතකොට ඒක ගලපලා ඒ විශේෂණ පද කියලා ඊට පස්සේ කර්ම පදේ කියන්න ඕන. ප්‍රධාන කර්මයට කලින් අපි සාමාන්‍ය විශේෂණ පද කියන්නේ. නේද? ඊට පස්සේ තින් ක්‍රියාපදේ කියනවනේ. ඊට අමතර තව පද තියෙන්න පුළුවන්. ඒවා අපි තුමුකෝ දැන් පංචමී පදයක් තියෙනවා ඉවත් වීමක් ගැන කියවෙන. එතකොට ඒක සමහර තැනක ගැළපෙන විදියට වෙන තැන මෙතනම යෙදෙනවා කියලා අපිට හරියටම කියන්න බෑ. සුදුසු විදියට ඒක වාක්‍යය ගලපලා බලලා කියන්න ඕන. අපි ඉස්සරහට වාක්‍ය කතා කරද්දී ඔය ටික අහු වෙනවා. අතල
දැන දෙක විදියට
අපි එහෙම කතා කළා නේද හැම එකෙන් ගොඩක් ඒ වගේ. ගොඩක් ඒ වගේ අපි කියාගෙන ගියා. හරි. අපි එහෙනම් මම
හැබැයි සාමාන්‍ය කීව වාක්‍යයක් කරන් මේ පැහැදිලි
කරනවා. හරි. සුදුසු එකක් ලැබුණාම අපි අභ්‍යාසයෙන් කතා කරමු. දැන් තියෙන සිංහල කොටසනේ. අපි ඒකේ අහු වෙන්නේ ඊළඟ කීයේදී කතා කරමු. ඉස්සරහට යමු එහෙනම්. 31 වෙනි පිටුව නේද? එදා නැවැත්තුයි කාගෙන්ද දන්නේ නේද? තිස්සේ කපිටුව සිල්වතා යම් යම්
සිල්වතා යම් යම් ඉරසක් කරා පැමිණේ නම් නිරු බයවම කුණේ.
මේද ශීලයාගේ
එක් ඵලයකි. සිරිස් සීලවා යම් යම් පරිසම්
වාක්‍යෙම පදේ පදේ කියන්නේ සල්ද? ඔව් යම් යම් පිරිසක් කරා පෙමිණේ නම්
සීලවා යම් යම් පරිසම් උපසම් කමතෝ
කමතෝ නෙවෙයි උපසංකමති. පිට එහෙම ගන්න පුළුවන්. දැන් ඔය නම් කියන එක වාක්‍ය සම්බන්ධ කරන්න ගන්නේ ඊළඟ වාක්‍යයත් එක්ක. ඒ නිසා වාක්‍ය එතන ඉවර කරලා ක්‍රියාපදයකින් තියන්න පුළුවන්. එහෙම නැත්නම් තාම අපි ඒව කළේ නැහැ. පස්සේ කතා කරමු. උපසංකමීය කියන පදේනොත් ඒ නම් කියන අර්ථය එනවා. සත්ත්වනී ආඛ්‍යාතය කියලා කියන්නේ එය එයුම් ඒ වගේ කොටස් ටිකක් එකතු වෙනවා. සත්ත්වමී ඒකට කියන්නේ මේ අපි කියන සත්ත්වමී නෙවෙයි. දැන් මේ කතා කරන නාම විභක්ති වල තියෙන සත්ත්වමී නෙවෙයි. ආඛ්‍යාත විභක්ති වල තියෙනවා සත්ත්වමී ආඛ්‍යාතය කියලා. ඒකෙදි අපි කතා කරමු පස්සේ ආඛ්‍යාත කතා කරද්දී. දැනට මතක තියාගන්න උපසංකමති කියලා ගන්න පුළුවන්.
විසරදෝ උපසංකමති.
විසරදෝ උපසංකමති. ඊළඟට
ඉදම්ති සීලස්ස ඒකෝ පලං.
ඒකෝ පලං වෙන්නේ නැහැ. ඒකං පලං වෙන්න ඕන. මොකද පල ශබ්දයෙන් නපුංසක ලිංගයි.
නෑ සල් වැරදි. ඒක පලං කියලා දාන්නේ.
ඒකං පලං හරි ඒක පලං කියලා ගන්නත් පුළුවන්. අපි දැනට ඒකං පලං කියලා ලියා ගන්න. ඇයි ඒකං කියලා ආවේ? පලං ශබ්දය නපුංසක ලිංගයි. ඒකං පලං හෝති කියලායි වාක්‍යෙන් ඕන. හෝති කියලා දාගන්න. තාම අපි මුල් කොටස නිසා නේද? තාම මුලින් ඉන්නේ ව්‍යාකරණේ. තව ගොඩක් ඉස්සරහට ගියපුවාම
ඒක සත්‍යික කරනවා.
මොකද්ද
මුලින්
ඉන්නේ? මේ නපුංස උපසං කමෙය කිව්වොත් මේ වගේ නම් වගේ නිපාතයක් කියදෙන ඕනම තැනකට එක යෝග්‍ය වෙන
හැම නොයි දෙන තැන තියෙනවද කියලා අපි පස්සේ බලමු. යොදන්න පුළුවන් එහෙම. එතකොට මේක යම් 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 පරිසං කියන එක අපිට දැන් සන්ධිපාඩමනේ. යම් යම්ම පිරිසක් වෙත කියලා අර කලින් කියපු යඤ්ඤ දේව කියන කොටස ඒ පාඩේ ගන්න පුළුවන්. යඤ්ඤ දේව පරිසං උපසංකමති. යම් යම් ඒව පරිසං උපසංකමති. යඤ්ඤ කියන්නේ යඤ්ඤ එහෙම නම් යෙදිරත් මන් දැකලා
නැහැ. යඤ්ඤ බැනිසස
එහෙම නම් මන් දැකලා නැහැ. එතකොට නිකන් වෙන අර්ථයක් එනවනේ. මොකද
යඤ්ඤ ජනපදයන් යටින්
හරි ඒ සන්ධි නොවිනේ තියෙන්නේ එතන. එහෙම නෙමෙයි මේ අස්මහනේ යඤ්ඤ කියලා ඉන්න බෙයිද කියලා.
යඤ්ඤ
දොරණ එක සිංහල වගේ
නේද? ඈ? එතකොට සංසය මේ එකක් තියෙනවනේ.
ඒ සිංහලේ ඉපාලි නෙමෙයි.
ඔය වගේ රූපයන් දෙද්දි සමාස කරලා කියන්න බැරි සංසස්.
කොහොමද?
යඤ්ඤ පරිසම්.
යඤ්ඤ පරිසම්. වැඩේ මෙහිමයි. දැන් අපි වාක්‍යයක් අලුතෙන් හදද්දි එතනක එකක් තමයි බුද්ධ දේශනාවට එකඟ වෙන්න ඕන. අනෙක් කතාව තමයි දැන් අපිට මේක අපහු වාක්‍යයක දුන්නොත් මේක සිංහලට හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කවදාවත් අහලා නැති කෙනෙකුට දැන් අමුතුම වාක්‍යයක් වෙනවනේ නැත්තම්. ඒ වචනය මේක මොකද්ද කියලා වෙන් කර ගන්න පුළුවන් මට්ටමට තියෙන්න ඕනේ. ඒ නිසා දැන් මොකද යඤ්ඤ කියන පදේ යාගයටත් කියනවා. ඒකත් එක්ක පැටලෙන්නේ නැති වෙන්නත් ඕන. ඒ වගේ කරුණු කීපයක් ඉතින් අපි බලන්න.
යඤ්ඤ දේවනේ.
ඔය යඤ්ඤ දේව කියලා දාගන්න එක හොඳයි ඒ නිසා. යම් යම්ම පිරිසක් වෙත එළඹෙයිද? යඤ්ඤ දේව පරිසං උපසංකමති. ඉතින් කලින් ඒක අහුණානේ නේද? ඒ නිසා ආයෙ කියන්න ඕන නැහැ. එතකොට මේ වාක්‍යයේ කත්‍රු කවුද? දැන් උතන වාක්‍ය දෙකක්නේ. පැමිණෙයි කියන එතනින් ඉවර වෙනවා එක වාක්‍යයක්. ඊට පස්සේ එක් ඵලයක කියන එක තව වාක්‍යයක්. මුල් වාක්‍යයේ පැමිණෙයි කියන්නේ ක්‍රියාපදේ. සිල්වතා කියන්නේ කත්‍රු පදේ. නිර්භයවම කියන්නේ නිර්භයවම කියන පදේ සිල්වතා කියන පදයට දිහා බලාගෙනයි යන්නේ. විසරදෝ ඒව කියලා. නිර්භයවම විසරදෝ කියලා කියන්නේ නිර්භය කියන එකයි අර්ථය. ඇත්තරම ඔව් විසරද. ତොර මේකේ ဒုတိය පදයක් තියෙනවා. යං යං පරිසං කියන පදේ. යං යඤ්ඤ දේව පරිසං. ඇයි ඒ කවුරුන් වෙතද යන්නේ? මේ පදේ අපි කිව්වා ဒုတိයෙන් තියන්න පුළුවන් කියලා. පැහැදිලි නේද? එතකොට මේ පිරිසක් වෙත එළඹෙනවා කියන එකනේ අර්ථය. එතකොට සාන්තිකම් පදයක් එක චට්ටියෙන් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ဒုတိයෙන් කිරීම තියන්නත් පුළුවන්. භගවන්තං උපසංකමති ඒ වගේ තැන්. ඒ වගේ මෙතනත් යං යං පරිසං උපසංකමති. පරිසං පදේ ဒုတိයවට ආවේ එළඹෙන්නේ පිරිස වෙත නිසා. පැහැදිලි නේ? යන්නේ පිරිස වෙත නිසා. සීලවානි ප්‍රථමායක වචනනේ. වන්තු ශබ්දය ගුණවන්තු ශබ්දය වගේ ගුණවා ගුණවන්තෝ ගුණවන්තා කියන නම් තියෙනවා. ඉතින් සීලවන්තෝ කියලා පදේකුත් ඔව් බහුවචනෙදි තමයි සීලවන්තෝ කියලා බහුලව යෙදින්නේ.
මෙය කියන්නේ කරනවා සම්පදාන.
ඉතින් ඊළඟ පේලියනේ නේද? ඔව් ඒක හේතුව ඒක බලන්න ඕන. අයන් කියලා ඉන්නත් පුළුවන්, ඉදන් කියලා ඉන්නත් පුළුවන්. ඒ ඉන්න පුළුවන් නේ. ඊට පිටිපස්සෙන් විශේෂ වෙන පදේ මොකද්ද කියලා බලලා. පුල්ලිංග ස්ත්‍රීලිංග පදයක් නම් අයං කියලා එනවා. නපුංසක ලිංග පදයක් නම් ඉදං කියලා එනවා. ඉතින් පිටිපස්සෙන් තියෙන්නේ පලං කියලා පදයක් නේ නපුංසක ලිංගයේ. ඒ නිසා ඉදං කියලාම එන්න ඕන. අයං කියලා එන්නේ නැහැ. එතකොට මෙයද කියද්දි ඉදං අපි ඉදම්පි කියලා අපි ඒක සංදි කරනවා. ඉදං අපි ඉදම්පි නේද? පොත පොඩ්ඩක් බලාගෙන ඉන්න නේද? හා අපි මේ පද හැදුවනේ නේද? ඒ නිසා අපහු කියන්න ඕන නැහැ. පරෝව සරෝ ඊට පස්සේ වග්ගන්තං වා වග්ගී. හරි. ඉදම්පි සීලස්ස සීලයාගේ ඒකං පලං. විසරදෝ ඒව කියන තැනත් සංදියක් තියෙනවා. විසරදෝ ඒව. ඒ කාර්යය ලොප් වෙනවා. වාපරෝ අසරූපා. යඤ්ඤද ඊළඟ කොටසේ දැන් ඉදම්පි සීලස් ඒකම් පලං කියන තැනත් හෝති කියලයි අපිට ක්‍රියාපදේ එන්නේ. මේද සීලයාගේ ඵලයක් වෙයි. තොට පුළුවන්. නැවැත්තුවොත් ඉතින් ක්‍රියාපදයක් නෑ වාක්‍යෙ. ඵලයක් වෙයි කියන කෙනෙක් කියවෙන්න ඕන. ඉතින් බුද්ධ දේශනාවේ තියෙනවා එහෙම. ඉතින් අපි ක්‍රියාපදේ අධ්‍යයහර කරගන්න ඕන. ක්‍රියාපද දැන් ඕකේ ක්‍රියාපදේ මොකද්ද කියලා හෙවොත් කවුරු හරි. ක්‍රියාපදේ නැති වුණාට හෝති කියන එක තමයි ක්‍රියාපදේ. හරි. එතකොට ඉදං කියන පදය පදයයි පලං කියන පදයයි තමයි මේකේ. අපි කිව්වානේ ප්‍රථමා පද දෙකක් යෙදෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් හෝති කියන වගේ ක්‍රියාපදයක් එක්ක ප්‍රථමා පද දෙකක් යෙදෙනවා. ඊට අමතරව මේකේ ඒකං කියලා පදයකුත් තියෙනවා ප්‍රථමාවේ. ඒ අර පලං කියන පදයට විශේෂණයක් විදියට. හරි නේද? තව ගැටලු තියෙනම් අහන්න. ඊළඟ එක දෙවෙනි එක. පසං කමතෝ කියන පදේ චතුත්ති. උපසංක මන්තෝ කියලා ගන්න පුළුවන්. එළඹෙනුයේ. ඒකට එළඹින්නේ නම් කියන එකයි එළඹෙනුයේ කියන එකයි ආසන්නකමක් තියෙන අර්ථය. බුද්ධ දේශනාවේ හැබැයි තියෙන ওই තැන්වල බොහෝ විට උපසංකමති කියලා ක්‍රියාව නවත්තලා ඊට පස්සේ තියෙන. අර්ථය ගැටලුවක් නැහැ උපසංකමන්තෝ කියලා කිව්වත්. එහෙම වුණොත් අපි කියන්නේ පිරිසක් කරා එළඹෙන්නේ විශාරදෝම එළඹි. ඉතින් අර්ථය සමානයි. මොකද පිටිපස්සෙන් සම්බන්ධ නිසා කමාවකින් අපි සාමාන්‍යයෙන් තියන්නේ. එතනින් ඉවරයි. හරි ඊළඟ එක.
මම මෙසේ සිත 200 යාචකයන් දන් දෙමි. මම අහම් මෙසේ ඒවන් සිත චින්තයිත්ව.
එහෙම නැත්නම් චින්තෙත්ව.
චින්තෙත්ව යාචකයන්ට යාචකාන
200ක් යාචකීන්ට. එක පැහැදිලි නේද? ද්වි සතස්ස කියලා ඒක වචනයෙන් ආවේයි. සත ශබ්දය නපුංසකරිංග ඒක වචනයි කියලා තියෙනවනේ. ඒ නිසා ද්වි සතස්ස කියලා අපිට තියන්න පුළුවන්. හැබැයි බහුවචනෙනුත් තියෙන තැන් තියෙනවා. දැන් එහෙම ඒ දැන් අලුතෙන් ආපු ආශ්‍රමන ලබලා මේ මොකද්ද කිව්වේ? ඒ සමහර ශබ්ද තියෙනවා අනිවාර්යෙන්ම ඒක වචනේ වර්ණගින්නේ. විශේෂ පදේ බහුවචනෙන් තිබුණත් විශේෂණ පදේ ඒක වචනේ වර්ණගින්නේ. එහෙම ශබ්ද ටිකක් තියෙනවා. අපි ඒව පස්සේ කතා කරනවා දැනට කතා නොකරපු ආශ්‍රමන එක්ක. ඒතකොට මෙතන මතක තියාගන්න ඕන අපිට යාචකානං ද්වි සතානං කියලා කියන්නත් පුළුවන්. බහුවචනෙනුත් තියෙන තැන් තියෙනවා. උදාහරණ මම ඊට පස්සේ බලලත් තියෙනවා එහෙම තියෙන තැන් තියෙද කියලා. එහෙම යෙදෙන තැන් තියෙනවා. ඔව් චක්කුමා තින්නම් සතානම් පුරතෝ ඔන්න ඔය විදිහේ යෙදීම් ටිකක් අහුණා. ඒ විදිහේ යෙදෙන තැන් තියෙනවා.
ප්‍රධානසේ
මේ විශේෂය ඉස්සරහට එනවා. නෑ එහෙම අනිවාර්යම නෑ ඒක දෙවි විදියට මේ දෙන්න පුළුවන්. ද්වි සතානං යාචකානං කියලා කියන්න පුළුවන්. ඒවං දෙකම නෙවෙයි. ඒවං මෙසේ. ඒතං කිව්වොත් මෙයනේ.
ඒකේ
බහුවචනෙම දෙන්න පුළුවන් තැන් යෙදුණු තැන් තියෙනවා. දැන් ওই ඉති එක අපි ගොඩක් කාලවට කියන්නේ යම් පාඩයක් කියාගෙන ගිහිල්ලා මෙසේ කියලා කියන තැනක තමයි ඉති කියලා දාන්නේ. උද්ෘතයක් කියාගෙන හරි දැන් මේ වගේ පාඩයක් කියන්නේ ගිහිල්ලා ඉති ඒවම් යනුවෙන් මෙසේ අන්න ඒ වගේ තැන්වල. ඉතින් ඒ වෙනස්කම් අපි ඉස්සරහට කියාගෙන යද්දී අහුවෙයි. ටිකක් ඒ
මෙතන ඒවම් කියන්නේ
මෙතන ඒවම් කියන එක තමයි ගැලපෙන්නේ. මෙසේ
අද
යාචකානං
දීසාස
කියලා ගන්න
පුළුවන් නේද? දී සතානං
පුළුවන්. ඔව්. ඒ සමාන ක්‍රියාපද ඔක්කොම මම කියන්නේ. එකක් කියපුවම ඇති. අදාසින් කියපුවම ඊට සමාන තව ක්‍රියාපද ගොඩක් තියෙනවා. ඒක ඒතකොට කර්තෘ කර්ම ක්‍රියා ඔක්කොම වෙන් කරන්න ඕන නැහැ ඒකේ. මම කියන්නේ කර්තෘ යාචකානං කියන්නේ චතුත්ති දානං කියන්නේ කර්මපදේ. හරි. තුන්වෙනි වාක්‍ය මෙත්තානන්දස්ම
ඒ කාරණයම මම ඔබගේ නැවත විචාලෙමි. අහදරන්නේ.
ඔව් හිතලා කියමු වරන්.
ඒ
කියන මොකද? ත ශබ්දයනි. ත දැන් ওই කාරණය කියන එක දැන් මේක ဒုတိယවෙන්නේ තියෙන්නේ ਵਿਚාරීමට ලක්ුණු දෙන කාරණේ කියන්නේ. ဒုတိယපදේ. එතකොට අපිට මේක කියන්න පුළුවන් තමේව කාරණං. ඒම කාරණාව. එහෙම නැත්නම් ඒ කාරණේම කියන එක තමයි. අර මං කියවත් සමහර තැනක අවධාරණයේ ඒව පදේ එකක් පැනලා ඉන්න පුළුවන් කියලා. එතකොට අපිට එහෙම කියන්නත් පුළුවන්. තමේව කාරණං. එහෙම නැත්නම් අපි මේ තියෙන රටාවටම කිව්වොත් තං කාරණං ඒව තං කාරණ මේව
තං කාරණ මේවාහං කියලා දැන
පුළුවන්.
ඔව් ඔව්. තං කාරණංච කියන්නේ
කාරණංච කියන එක ඉතින් බහුලව අවධාරණ පදේ එහෙම හැමතැනම දාන්න එපා. ප්‍රකට අවධාරණ නිපාතය තමයි දාන්න ඕන. චකාරය කලාතුරකින් තමයි අවධාරණාර්ථය දෙන්නේ. තංකාරණ මේව අහං කියලා අපිට වෙනම ගන්නත් පුළුවන්. ඉතින් දැන් සන්ධි පාඩම නිසා කාරණ මේවාහං කියලා අපිට සන්ධි කරන්න පුළුවන්. ඒ වුණාට මං හිතන්නේ අපි ගොඩාක් සන්ධි කරන්න ගියොත් එක පැත්තකින් වාක්‍ය අපහැදිලි අර්ථය අපි ඒ නිසා මේ ඔක්කොම කරන්න ඕනේ නැහැ. මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගන්න මේ දෙක එකතු කරලා
සංගේව
පුළුවන්. තමේව කාරණං අහං කියලා.
තඤ්ඤේවාහං කාරණං. තඤ්ඤේවාහං
පුළුවන්.
තුනමනේ.
තඤ්ඤේව කාරණාහං පුළුවන්. දැන් සංදි කරන්න පුළුවන් ක්‍රම මහා ගොඩක් තියෙයි. කොහොම හෝ සුදුසු ක්‍රමයකට ගලපලා වැරදි ඒවා තව වැරදි ඒවා කියන්නේ ඊට වෙනස් ඒවා තියෙනම් අහන්න කරපු විදි. තං ඒව කියන එක තං ඒව කියලත් පුළුවන්. තදේව කියලත් පුළුවන්. තමේව කියලත් පුළුවන්. තමේව කාරණං. එහෙම පුළුවන්. ඉතින් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දේශනාවේ තියෙන සන්ධි පද ඉතින් ඒ ගලපලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ කාරණේම මම අහං ඔහුගෙන් ඔහුගෙන් කියද්දි මේක දැන් ඈ ඔහුගෙන් කියද්දි නැවත විචාලිමි කියලන් තියෙන්නේ පටිපුච්චි කියලානේ එන්න ඕන වාක්‍ය. මං කලින් කිව්වා මතක ඇති ဒုတိය විභක්තිය ගැන කියද්දි පුච්ච ධාතුව ද්වි කර්මකයි කියලා. කර්ම දෙකක් බලාපොරොත්තු වෙනවා. කාගෙන් දහන්නේ? ඒ කෙනාවත් ဒုတိයෙන් තියන්නේ. ඒ නිසා තං පටිපුච්චි කියලායි එන්න. පංචමී අර්ථය එන පදේ ဒုတိယාවෙන් තියන්නේ. ඒක තමයි ද්විකර්මක ධාතු යෝගී කියන්නේ. අහම් පදේ පිටිපස්සට අරගෙන. එහෙමත් පුළුවන්. පුන පුච්චින්. එහෙමනම් මට ඇචර හුරු නෑ. ඔහුගෙන් කියන එක ဒုတိယාවෙන් තියන්න ඕනේ පදේ. තව ශබ්දයේ ဒုတိယාව. ද්විකර්මක ධාතු ගැන විස්තරයක් කියවන්නේ නේද? ඒ රීතිය තමයි ඉන්නේ. පුච්ච ධාතුව ද්විකර්මකයි. තම්. ඔහුගෙන් ඔව් ඒ කොටස ආයෙ බලා ගන්න. තං සෝතේ තං තේ කියලා පස්සේ ඒක විස්තරේ අපිට අහු වෙනවා අපි එතන කතා කරමු.
තං පටි කුච්චින්
කුච්චින් ඇති නේද එහෙනම් ඊළඟ එක කවුද සම්මත පුච්චින් මමනි
යෙදී වික්ෂුන් සැරියොත් නම තෙරුවන් වහන්සේ කියන කොට කියලා ධම්ම දේශස්ස
දේශනස්ස අවස දේශනස්ස දේශනයාගේ දේශනාවසානයාගේ කියදී අපිට අතර මේක සමාස පදයක් හිමුනොත් ධම්ම දේශනාව සානි ධම්ම දේශනාව සානි ධම්ම දේශනා අවසානී කියන පද දෙක. එතකොට පරියෝසානි කියන්නේ. එතකොට සංදියක් නැහෙනේ. සංදි පාඩම නිසා සංදිය කියන විදිහට ධම්ම දේශනාව සානි කියන අවසානී කිව්වොත් එතකොට
ඕසානි.
ඕසානි. ධම්ම දේශනාව.
එහෙනම් ධම්ම දේශනා පරියෝසානේ කියොත් එහෙම
බැරි. එතන සංදියක් නැහැ.
සමාස
තියෙනවද සංදිය? නැහැ සංදිය.
පළවෙනි ධම්ම දේශනාවන්ගේ ධම්ම දේශනාවේ ධම්ම දේශනාව සානි. ධම්ම දේශනාවේ ධම්ම දේශනාව සානි.
ඒ දෙකක් කිව්වේ ඇයි?
ඇයි ධර්ම දේශනාව?
වගේ.
ආ ඒක විතරක් ඇති නේ.
ඒක.
ආයෙත්
බික්සුරු
ඔව්
සාරිපුත්ත මහතේ
සාරිපුත්තත් තේරස්ස කියලා ගත්තම සංදි කරන්න පුළුවන් සාරිපුත්තත් තේරස්ස සාරිපුත්ත තේරස්ස එතන සමාසයක් ඉදින් සාරිපුත්තස්ස තේරස්ස කියන පදේ තමයි ඒ මුල් පදේ විභක්තියෙන් කරලා සාරිපුත්තත් තේරස්ස කියලා අපි ගන්නවා කමන්නේ අපි දැනට ඒවා දැන් ටිකක් තේරෙනවනේ ඒ නිසා මුල්පදේ සමා අපි විභක්ති අයින් කරලා ඒ විදිහට හදමු නැත්නම් දැන් සංදි පද අඩු වෙනවනේ මේකේ
මේ කැලේනේ සාරිපුත්ත
තේරස්ස
තීනත සතුටෝග
බාසිතං
බාසිතං
අභිනන්දුං බාසිතං අභිනන්දුං අතීත කාලන අභිනන්දින්සු කියන්නත් පුළුවන් ඉතින් ඒක ගලපලා ඒ එක පදයයි මං කියන්නේ ක්‍රියාපද හතරක් එනවනේ අනිත් ඒවා හිතා ගන්න ඕන මෙහෙමත් දෙන්න පුළුවන් කියලා හරි ඒක ඒතකොට බික්කු කියන්නේ කත්‍රූපදී බාසිතං කියන්නේ ဒုတိය ඕ කර්මය සතුටු ඌහ කත්‍රු ක්‍රියාපදී පස්වෙනි වාක්‍ය
නිතර බුදුන් සීකරවුනා
නිතර
ඉදින් ඔබ නිතර බුදුන් සීකරවුනා ඔබට බයක් නොපදින්නේ සත්‍යේ තුම්හාං තුම්හාං
තෙපි කියන එක තුම්හේ
තුම්හේ අබින්නම් අනුශ්‍රේත සම්මුතං බයං තුම්හා බනෝසි
හරි. ඒකට සංදිපදේ මොකක්ද උසම?
තුම්හා
ඔව් තුම්හාකං නෝසියා කියන තැන බිඳුව අයින් වෙනවා. තුම්හාක නෝසියා කියලයි පදේ තියෙන්නේ. තොරෝ
සචේවෝ නිබන්ධං අනුස්සරේ සම්බන්ධං.
තුන් හේ කියන පදේ තමයි බහුලව යෙදෙන්නේ. වෝ කියන එක බොහෝ විට ප්‍රථමා වියදෙන තැන් අඩුයි ඔය වගේ තැනක. තුන් හේ කියලා තමයි යෙදෙන්නේ.
සතියේ තුන් හේද?
තුන් හේ.
තුමහකම් ඉන්නේ
නැහැ. තුමහකම් කියලා ප්‍රථමා වියේ තියෙනවද? ප්‍රථමා පදේනේ. තුම්හ ශබ්දය පෙරලාගෙන බලන්න හිමීට. ප්‍රථමා වියේ නැහැ. තුමහකම් පදයක් නැහැ. හරි. එතකොට ඔය නිතර කියන පදයට මොකක්ද ඉන්නේ? පද ගොඩක් තියෙනවා නිතර කියන අර්ථයේ යෙදෙන. ඉතින් මතක තියාගන්න. සතතං අබින්හං අභික්කනං ඔය විදිහේ පද ගොඩක් තියෙනවා. නිච්ඡං
පච්චවික්කිතං.
ඔව් අබින්හං පච්චවික්කිතං. හරි. ඊළඟ වාක්‍ය කවුද? ආපහු කෙලවරට විනේ විසුද්ධිය ඇස්මා.
ඔව්.
පිනක්කෝ පවක් කෙරේ නම්. හරි නේද?
පවක් කෙරේ නම් එයම බොහෝවන්ව යයි. මනුස්සෝ දන් පුඤ්ඤං වා පාපකං වා
ක්‍රියාපදේ ගන්නු කරයි නම් කරෝති.
කරෝති.
එයම
යන්ච
ඈ යන් නෙවේ. එයම
ඒ
තංච
තංච
ඔව් තමේව කියන්නත් පුළුවන්.
තමේව
ඔහු අනුව යයි කියද්දි අනුව යයි කියන එකේ ක්‍රියාපදේ මොකද්ද? අනුව යයි කියද්දි වෙනම ක්‍රියාපදයක් තියෙනවා. ඔව් අනුගච්ඡති. එතකොට ඕකේ විශේෂයක් තියෙනවා, ඒක මතක තියාගන්න. ඔය අනුගච්ඡති වගේ ක්‍රියාපදවලදී කවුරුන් අනුවද යන්නේ? ඒ කෙනාව අපි ဒုတိයාවෙන් තියන්නේ. ඒක අපි ඒ රීතිය පස්සේ කතා කරනවා. ဒုတိය විභක්තියේ යෙදෙන තවත් අවස්ථාවක්. අපි ඔව් තං අනුගච්ඡති කියලායි එන්න ඕන. එතකොට ඒකෙදි අපි පස්සේ ව්‍යාකරණ රීති ටික කතා කරද්දී තුන්වෙනි පොතේදී ටික කතා කරමු. කර්ම ප්‍රවචනීය කියලා ဒုတိය විභක්තියේ යෙදෙන අවස්ථා ටිකක් කියනවා. කම්ම ප්‍රවචනීය කියලා. එතකොට ඒකෙදි කියන්නේ උපසර්ග කීපයක් සහ නිපාත කීපයක් තියෙනවා. ඒ උපසර්ග නිපාතත් එක්ක ဒုတိය පදයක් තමයි යෙදෙන්නේ. ඒ අතරින් එක නිපාතයක් තමයි, එක උපසර්ගයක් තමයි අනු කියලා කියන්නේ. අනු කියන උපසර්ගයේ යෙදීම් කීපයක් ගැන පෙන්නනවා. ඒ යෙදීම් එක්ක ဒုတိය පදයක් යෙදෙනවා.
අනුබන්ධති.
ඔව් එතනත් එහෙම. තං අනුබන්ධති. අනුබන්ධති. ඔව්. මෙතන අනුගච්ඡති කියන එක වඩා හොඳයි. අනුබන්ධති කියන එකේ ලුහු බඳිනවා කියන එකයි අර්ථය. බැ ဒုတိයව ඉන්න ඕනේ. එක මතක තියාගත්තම හරි. අනිත් පද අහන්න එපා. අනිත් විභක්ති ඒවා. ဒုတိය පදයක් එන්න ඕන.
අපි අනුගච්ඡති සෝවනුගච්ඡති කියලා.
බැර මෙර.
තන් මේ
තන් අනුගච්ඡති. එහෙමනොත් මේකේ කතෘ පද දෙකක් වෙනවනේ. දැන් මේ අනුව යන්නේ කවුද? පින හෝ පවනි කරන කර්මය. ඒක තමයි ප්‍රථම පදේ. නේද? ඒ කරන පින හෝ පව තමයි මේකේ උක්ත පදේ ක්‍රියාවේ. අනුව යන්නේ කවුද? පින හෝ පවනි. කාගේ අනුවද යන්නේ? අන්න ඒ පදේ තමයි එතකොට ဒုတိයවට එන්න ඕන. හරි. ඕකේ උක්ත පදේ එතකොට පින හෝ පව. ඒ කරන පිනක් හෝ පවක් කියලා දෙනවනේ. ඒ පද ප්‍රථමාවෙන් තියන්න ඕන. එයම කියලා ඊට පස්සේ තියෙන්නේ ඒක තමයි යතන අතරම වාක්‍යයේ එයම තතේවනේ තමේව වෙන්න ඕනේ තතේ වෙන්න බෑ
කටු දෙකයි නේද
දැන් මේකේ නෑ කලින් වාක්‍යයේනේ පිනක් හෝ පවක් කියලා තියෙන්නේ ඒ වාක්‍ය දැන් වාක්‍ය ඉක්මනට ලියන්නකෝ කවුරු හරි ඒ වාක්‍ය මොකද වාක්‍ය කොටස් දෙකක් තියෙනවනේ මේකේ මනුස්සෝ යං පුඤ්ඤං වා පාපං වා පුඤ්ඤං වා පාපං වා කරෝති ඕකත් අපිට කරෙය්‍ය කියලා තියන්න පුළුවන් කරන්නේ නම් කියන අර්ථයේ කරෝති ඊළඟ කොටස ලියනවා තමීව තං අනුගච්ඡති තං අනුගච්ඡති මේ මුල් වාක්‍යයේ මේ කියන්නේ කර්තෘපදයේ උක්ත කර්තෘක. දැන් මේ තමයි කර්මපදයේ කි. යදිරිනේ එක. ඊට පස්සේ ඊළඟ වාක්‍යයේදී මේ ක්‍රියාවනේ මේ තමයි තමේව මේක ආවේ තං ඒව කියලානේ. තං ඒව. මේක තං කියලා ගත්තේ ඇයි? නපුංසක ලිංග නිසා පින හෝ පව නපුංසක ලිංග නිසා ඒ නිසා අපි නපුංසක ලිංග ප්‍රථම ඒක වචනයි උක්ත පදි මේක ဒုတိය කර්මය හරින්නේ වාක්‍ය කොටස් දෙකයිනේ. ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන ඔයෙදීට. දැන් මෙතන එයම නැතුව ඔහුම කියලා තිබුණා නම් එහෙම තමයි වෙන්නේ නැහැ. ඔහුම කියව සෝ ඊව එහෙමයි යෙන්න ඕන. තේරුණා නේද? උඩ තිබුණේ මනෝස්සෝ යං රුක්ඛං චින්දති කියලා වගේ තිබුණා නම් ඒ ගසම මොකක් හරි කියලා ඊට පස්සේ තියෙනවා නම් අන්න එතන මෙතන සෝ කියලා යෙන්න ඕන. මොකද රුක්ක ශබ්දය ඔව් පුල්ලිංග නිසා රුක්ක ශබ්දය පුල්ලිංගයිනේ දැන් මෙතන පුඤ්ඤං වා පාපං වා කියලානේ තියෙන්නේ ඒක නපුංසක ලිංග නිසා තමයි මෙතන තමේව කියලා ආවේ ඒ ගැන නෙමෙයි කියන්නේ ඒ පින හෝ පව ඒ පින කියලා අපි ගමුකෝ ඒ පින ඔහු අනුවයයි මේකෙදී අපි කියද්දී ඒ පින කියද්දී පින කෑල්ල නැතුව එයම කියලානේ තියෙන්නේ එතකොට අපි අර්ථ දැනගන්න ඕන මේ කියන්නේ අර පින ගැනයි ඒ නිසා තමයි මේක නපුංසක ලිංගයෙන් තියෙන්නේ. තේරුණා? හරි. තව පැහැදිලි තැනක් තියෙනවා නම් ඉක්මනට අහන්න. පැහැදිලි. හරි. එහෙනම් ඊළඟ වාක්‍ය.
අපි අදම බුදුන්ගේ ධර්මයේ සංඝයාද කරණයම් මයම් අජ්ජේව.
ඔව් අජ්ජේව. හරි.
බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡාමි
ගච්ඡාමි ඒක ලේසියිනේ නේද ඉතින් ඒක වැඩි විස්තර කරන්න ඕන නැහැ කතරු අපි කියන එක
තන් එංගිලද
ඒ වගේ ඈ අජේ තන් හරි නේද? ඊළඟ එක. ඒක ගැටලුවක් නැහැ නේ. ඊළඟ එක. බලන්න බැරි වුණත් කියන්න ඕන. හරි. අය අනුව යනනි. දැන් අනුව යනවට අපි කිව්වා අනුගච්ඡති. එතකොට යන්නා වූ කියලා කියනවනම් කිතකයකින් අපි කියන්න ඕන අනුගච්ඡන්තං පාදං අනුගච්ඡන්තං චක්කං ඉව. දැන් අනුව යන කියලා කියද්දී ඕක අනුව යනවා කියන ක්‍රියාපදේ නෙවෙයිනේ. අනුව යන්නා වූ කියලානේ තියෙන්නේ කිතකයක්. එතකොට දයන් ද යන මිනිසා කියලා කියනවා නම් අපි කියන්නේ ගච්ඡති පුරිසෝ කියන්නේ නෑනේ නේද? හා ගච්ඡන්තෝ පුරිසෝ. ඒ වගේ තමයි මෙතනත්. ගෝනස්ස පාදං අනුගච්ඡන්තං චක්ඛං ඉව රෝදයක් මින්. හරි. ඉතින් ටික දුක දුක්ඛං පව් කරන්නා අනුව යයි. පව් කරන්නට කියන්නේ මොකද්ද? පව් කරන්න දීලා නැද්ද? පාපකාරී. තේව දැන් දැනගන්න ඕනේ නේද? පාපකාරින් අනුගච්ඡති. පාපකාරින් අනුගච්ඡති. දුක්ඛං පාපකාරින් අනුගච්ඡති. එතකොට දුක්ඛං කියන්නේ උක්ත පදය. පාපකාරින් කියන්නේ ဒုတိය පදය.
අනුව යන හිඳ තමයි පාපකාරින්
ဒုတိයවට ආවේ. ඔව්. ඒක සටහනක් දාලා තියාගන්න ඉතින්. නෑ. ප්‍රථමාවට එන්නේ නැන්නේ කොහොමද? ඇයි දුකනේ ප්‍රථමා පදේ? සාමාන්‍ය චට්ටි වගේ අර්ථයක් තියෙන්නේ. පව් කරන්නාගේ අනුයයි කියලානේ අපි සාම ඒ වගේ අර්ථයක්නේ තියෙන්නේ. චට්ටි වගේ එන්න ඕන එක ဒုတိයවෙන් එන්නේ. හරි නේද? ඉතින් ඕකම අපේ දේශනාවේ පාඩේක තියෙනව නේද? තතෝ නම් දුක්ඛ මන් වේති චක්ඛංව වහතෝ පදං. නේද? තතෝ නම් දුක්ඛ මන් වේති චක්ඛංව වහතෝ පදං. ඒකෙත් ඒ ඔය අර්ථෙමයි කියන්නේ. අපි ඒවා හැමනොත් පස්සේ කාලෙක බෙදලා දෙනගමු. විලා යන නිසා ඒකෙත් එතකොට වහතෝ කියලා කියන්නේ ගුණාට කියන නමක්. වහතෝ කියලා ඊතන කියන ගුණාටම නෙවෙයි. ඇත්තටම උසුලන්නා කියන එකයි ඊතන අර්ථය. උසුලන්නාගේ පය අනුව යන රෝදය මින්. තතෝ නම් දුක්ඛං අනු ඒති කියලා තියෙනවා. තතෝ ඉක්බිති දුක්ඛං දුක නං අනු ඒති. ඔහු අනුව එයි.
දුක්ක කටුනේ.
ඔව්. දුකනේ. කියන්න ඇහින්නේ. හිමනම් ඉන්නේ. ගෝනස්ස පාදං අනුගච්ඡන්තං චක්ඛං ඉව.
මෙතන මේ කර්මය ගන්න නේද?
මොකේද?
ගෝනස්ස පාදං.
ඔ පාදය කියන එක පාදය කියන එක ඇත්තර මේ ဒုတိයවට එන්නේ අර කලින් කියපු රීතිය නිසා. අනුගච්ඡන්තං කියලා ඒ අනු උපසර්ගයක් තියෙන නිසා. කොහෙන්ද ඔතනත් වාක්‍ය දෙකක් තියෙනවනේ. මුල් එකේ අර මෙන් කියලා වෙන් වෙනවනේ. රෝදය මෙන් කියලා තියෙනවනේ. එතනින් ඒක කැඩෙනවා. ඊට පස්සේ ඊළඟ වාක්‍ය පටන් ගන්න.
ඒ මුල් වාක්‍ය ගන්නද කර්ත කවුද?
රෝදය.
චක්කම්ද?
ඔව් චක්කම්. නපුංසක ලිංගයිනේ. චක්කම් ශබ්දයේ නපුංසක ලිංගයි. චක්ක එතකොට මේ වාක්‍ය කතුරු කර්ම කියාවෙන් කරලා කිව්වොත් එන්නේ රෝධය ගුණාගේ පය අනුව යන්නක් මෙන් කොහොමද චක්කං ගෝනස්ස පාදං අනුගච්ඡන්තං ඉව ඒ ගලපලා වෙන් කරලා කිව්වොත් එතකොට රෝධය තමයි ඕකේ උක්ත පදය ප්‍රථමාපදී ඒ මුල් මෙන් කියලා ඒ ඔ මෙන් කියලා අවසන් වෙන උපමාවි හරි නේද
දෙවෙනියෙන් දුක්ඛ කතු
දුක්ඛම්
කර්මය
කර්මයක් කියන්නේ ඒක අර ဒုတိයවට ආවේ
90
වෙනින්ද ඒ කර්මය කර්මය කිව්වට ඒක රීති ආරක මතක තියාගන්න ඕන කාගී අනුවදයන් අතරම චට්ටි වගේ අර්ථයක් තමයි තියෙන්නේ. හරි ඊළඟ වාක්‍ය. චිත්තං සිත සබ්බ පාපේහි සබ්බේහි පාපේහි සියලු පව් වලින් පංචමීනේ පිරිසිදු කළ යුතුයි වචනේ දීලා තියෙනවා සෝදේ තබ්බං ඉති සෝදේ තබ්බන්ති සෝදේ තබ්බං යනු කියන එකයි තේරුම සෝදේ තබ්බන්ති ඒතං මෙය ඕ ඒතං බුද්ධාන සාසනං
බුද්ධාන සබ්බ පවස්සකලං
ඒකේ ඔක්කොම මෙතන ගැලපින්නේ
යම් මේ අත්තන චිත්ත සබ්බේ භාවේ සෝදේ සෝදි තබ්බා නිති
තබ්බන්ති
ගච්ඡන්තෝ යන ගච්ඡන්තෝ කියන්නේ
යන එහෙම කියන්නේ මෙතන යනවා කියන අර්ථය නෙවෙයි තේරුම එසේ කියන කියන අර්ථය යන කියන එක මෙතන කියලා තියෙන්නේ අර කලින් කියපු එක ගැනයි මේ කියන්නේ මේ ගමන් කරනවා කියන අර්ථය එහෙම නෙවෙයි ඉති
ඒක
නේද ඒකනේ අරවන්නේ ඔව් ඔය යන කියන එක වෙනකොට යනු කරගන්නකො එතකොට දැන් යනු හා යනු ඒත් එතකොට කියයි එතකොට ගච්ඡතු කියලා කියයි නැත්නම් ගච්ඡාහි කියලා කියයි එහෙම නෙවෙයි ඈ මේක ක්‍රියාපදයක් නෙවෙයි දැන් මැදට ක්‍රියාපදයක් නැහැ නේ වාක්‍යයක නේද
යන්නේ
එහෙම නේ මෙතන අර්ථය ඒ යන පාටය කියන එකයි මෙය කියන්නේ යන මෙය කියන මෙය කියන එක හරි ඉති ඒතං බුද්ධාන ශාසනං
ඒකෙත් ඊමං භගවතෝ අනුශාසනං අනුශාසනාති
ඒතං මෙය ඒතං අනුශාසන පුරු අයන් කියලා ඉන්න ඕනේ හිමනම් මෙය
සෝදේතප්පං කියන එක
පරියෝදපණ කියන්නේ ඈ එතනත් පිරිසිදු කිරීමත් එතකොට පිරිසිදු කළ යුතු පරියෝදපණ කියලා කියන්නේ පිරිසිදු කිරීම කියන එකයි කල යුතුයි කියන අතේ නෙමෙයි.
ඒක පරියෝදපණ කියලා හඳුනන්නේ නාලා කියන දුන්නේ.
කල යුතුයි බෑ. කල යුතුයි කියන අර්ථය එතන ඉන්නේ. ඒ තබ්බ පද වලින් ඉන්නේ ඒ අර්ථය. හරි. ඊළඟට. ඊළඟ වාක්‍ය.
ධාර්ම වචන නවදාහ මැදේ කොහොමද ධර්ම දේශනා කරන්නේ? භගවා මේ ඉදන් වත්වා තේ ධම්මං දේසි.
උත්තරින්ච මත්තිහිත් එහෙම නැත්නම් උත්තරින්පි කියලාත් ගන්න පුළුවන්. තේසං ධම්මං දේසේසි. හරි. තතෝ පරං කිව්වොත් එයින් පසු කියන එකයි. මත්තිහිත් කියන්නේ උත්තරින්පි කියන එක වඩා හොඳයි. මතු යෙහි කියන එකට වඩා උත්තරින් කියන එක ගැලපෙන්නේ. බුද්ධ දේශනාවෙත් ওই පාඩේ එහෙම ඉදිරියට තියෙනවා. උත්තරින්ච මේ භගවා ධම්මං දේසේතු. ඒ වගේ. අතහපරං මේකද වචන. අතහපරං. අත අපරං ඉක්බිති පසු තියෙනවා.
උත්තරින්ච
දෙකම හරි. උත්තරින්පි කියන එක වඩා හොඳයි. උත්තරින්ච කියලා තියදිලා තියෙනවා. බුද්ධ දේශනාවෙම තියෙනවා. ගැලපෙන විදියට කමන්නේ. අපි දැනට අර දේශනා පාඩේ තියෙන ඒ විදියටම අපිට මේ වාක්‍ය හැදෙන්නේ නැති වෙයි සිංහලේව පරිවර්තනය කරද්දී. මොකද ඒ රටාව මීට වඩා වෙනස්නේ. කතෘ කර්ම ක්‍රියා ටිකක් වෙනස් වට මේ දේශනාවේ සමහර විට තියෙන්නේ. තාම අපි එච්චරම හුරු නැති නිසා දැනට මේ තියෙන පිළිවෙලට වාක්‍ය හදාගෙන යමු. නැත්නම් පැටලෙනවා. මෙහෙමයි දැන් ඒ සන්ධි පද හදද්දි දැනට අපිට හුරු විදියට එන ඒවා එහෙම සන්ධි කළාට කමක් නැහැ මේක මෙහෙම පුළුවන් කියලා. හැබැයි බුද්ධ දේශනාවට එකඟ වෙන විදියට තමයි අපි සන්ධි කරන්න ඕන. පස්සේ කාලෙක අපිට භාෂාව ටිකක් හුරු වුණාම ඊට පස්සේ ඒ විදියටයි අපි ලියන්නේ. හරි, ඊළඟ එක. කවුද? පබෝදානන්දයස්ම කියමු බලමු. මොකද කර කියමු නේද? ඒක දීලා තිබුණා නේද පාදීකි? ඉක්මනට කියමු විලා ගන්න. තං ඉදං පටිච්ච පුත්තං කියන එක නේද? ඉද මේතං, අපි ඒක ඉද මේතං පටිච්ච පුත්තං. ඉති යං තං බුත්තං ඉද මේතං පටිච්ච පුත්තං කියලා අපි කලින් කිව්වේ නේද? කොතන තිබුණේ ඒක? දහවෙනි වාක්‍ය හතරවෙනි අභ්‍යාසය.
මෙහෙම කියන්න බැහැ නේද? යං මහියං බුත්තෝ.
යං මහියං කියලා එනවද? මා විසින්නේ.
මම මහියං මම.
ඒ ඔය චතුත්තිනේ තතියාවේ.
ආ තතියානේ. හා බුත්තෝ කියන්න බැයි.
බෑනේ පුත්තං.
ඒකන් හිමිනා බුත්තෝ ඊටපස්සේ.
ඈ බැ. උත්තම්. හරි. අවසාන වාක්‍ය. හරි.
නිසා උගුරු පායතු යටිතු ඉස්සතු දසින් බිමට වැටුනේ. මනුස්සෝ උද්දපාදෝච අවසිරෝච රුක්කං
ච ගත්තේයි. එහෙම නැන්නේ නේද? ඕන්නේ ච පදේ අවශ්‍ය නැහැ. උද්දපාදෝ අවංසිරෝ තිබොත් එදී.
අවංසිරෝ රුක්කම්මා භූමිපන්.
ඔතනදී භූමි යං පති කියලා කියන්නේ. භූමි යං පති සත්තමි.
ඒකත්
නිසා. ඔව්. කර්මපදයක් නැහෙනි වැටෙනවා කියන එකට. වැටෙන යම් තැනකටද උට එතන භූමියන් කියලා තමයි පාලියදී දෙන්නේ. සප්තමී. හරි. එහෙමනම් මේකේ වෙන ගැටලු නැතුව ඇති නේද? ප්‍රථමයි. ඒ විශේෂණ පදනේ වැටුනේ ඒ පුරුෂයානි උඩුකුරු පායති යටිකුරු හිස ඇති මිනිසා. හරි. පස්වෙනි අභ්‍යාසය. අපි ඒ කාරණා දැන් කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ටික කතා කරානේ නේද? දැන් ඒ ශබ්ද ටික හැම ඉතින් පාඩම් කරගෙන ඇති. ඒ නිසා අපි ඉස්සරහට යමු. පස්වෙනි එක. පළවෙනි වාක්‍ය.
රාජා නගරේ චරන්තෝ ධම්මං දේශනිතමේකං තාපසං පස්සි. රජතම නුවර හැසිරෙන්නේ ධර්මයේ විසිනේ තාපසේකු දුතුවේය.
හරි. ඒක ඉතින් කොටස් වෙන් කරන්න ඉච්චර අවශ්‍ය නැහැ. පස්සි කියන්නේ ක්‍රියාපදේ. එතකොට රාජා කියන්නේ රජුරු. කත්‍රූපදී චරන්තෝ කියන්නේ උක්ත විශේෂණය. ධම්මං දේසෙන්තං ඒකං තාපසං. ඒ පද ඔක්කොම ဒုတိය පද. තාපසං කියන්නේ කර්මපදී. ඊට විශේෂණව තමයි ඉතිරි පද ඔක්කොම ගින් තියෙන්නේ. ධර්මය දෙසන්නා වූ තාපසේ. දේසෙන්තං කියන පදේ තමයි කර්මයේ විශේෂණ පදය. දේශනා කරන්නා වූ කියන එක. එතකොට ධම්මං කියන පදේ ဒုတိයවට ආවි දේශනා කරන්නා වූ කියන කිතකයේ කර්මය නිසා. ධර්මය දිසන්නා වූ. දේසෙන්ත කියන්නේ කිතකයක්නේ. ඒ කිතකයේ දිසන්නේ කුමක්ද? ඒ තමයි ධර්මය. ඒ නිසා තමයි මේ පදේ ဒုတိයවට ආවි. හරි. ඊළඟ වාක්‍ය. ධම්මං සුනන්තා
බවේ නිසා
රාජින් එයම නෙවී. අපි යතන බොහෝ විට පේන මේ රජ්ජුරෝ දේශම බැලුවහ කියන එක. ඔහු දේශම ඒ යමක් දේශ බලනවා නම් අපි ဒုတိයවක් දාන්නේ නේ. ඒ බැලුවීමට යටත් වුණු දේ නෙමේ. ඔහුවම බැලුවහ කියන එකයි අර්ථය.
ඒක
ඔහුවම කියන රජුවම කියන එකයි. ඒ රජුවම කියලා දෙයක් ගත්තනම් හරි. ඒ රජු දේශම කිව්වා නම් වඩා හොඳයි. සත්වමියෙන් තියෙන්නේ භාව සත්වමී පදය. රාජිනී ආගච්ඡanti රජු පැමිණෙන කල්හි. දැන් රාජිනී කියලා එවන සත්ත්වමියෙන් ආවේයි. ඒතෙන් තමයි අපි අල්ල ගන්න ඕන.
පැමිණීම දෙස.
පැමිණීම දෙස කිව්වොත් වැරදි. රජු දෙස. පැමිණීම දෙස. ඈ?
රජු පැමිණීම දෙසම බලා සිටියා.
ඔහු දෙසම කියලා කිව්වම වේසි සරලයි නේද? අතර මෙතන කියවෙන්නේ තියෙන්නේ රජුරාව දෙසම බැලුවා කියන එකයි. ඊළඟ වාක්‍යය. අන්තනෝ නෙමෙයික අත්තනෝ කරගන්න. වැරදීමක් නේද?
අත්තනෝ
දෙකක් තියෙනවද සමහරව?
ඔව්.
අත්තනෝ ප්‍රත්‍යේසු චරන්තේසු බහු සේවකා සෙත සත්තා රහිත්වා තේ අනුගච්ඡන්ති. රජවරුන් කෙරෙහි
නෑ. ඕකත් ඔය තියෙන්නේ භව සත්ත්වමී යෝගය. ඔය රාජ ශබ්දයයි ඊට පස්සේ චරන්තේසු කියන ඒ චරණ කියන චරන්ත කියන කිතකයයි දෙකම සප්තමියෙන් තියෙන බලන්න කොහොඳට කලින් මං කියලා තියෙනවා මේ කතාව කිතකය සහ කිතකයේ කත්‍රු සප්තමියෙන් තියෙන වෙලාවක අපි ඒක කියන්නේ කල්හි කියලා අර්ථ කියන්නේ භාව සප්තමී රාජුසු අත්තනෝ වත්තනෝ රට්ටේසු චරන්තේසු පේනව නේද ඒ ටික ඔක්කොම එකට කියවෙන්න ඕන නැත්නම් අර්ථය ගලපන්න බෑ එකින් එක කිව්වොත් අර්ථේ වරදිනවා රාජුසු අත්තනෝ අත්තනෝ රට්ටේසු චරන්තේසු රජු තම තමන්ගේ රාජ්‍යයන්හි හැසිරෙන කල්හි
රජු කියලා ගන්න.
එයි ඒක තමයි දැන් ඒ භව සත්ත්වී යෝගයේදී කියන්නේ එහෙමයි. භගවති පරිනිබ්බුතේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි. ප්‍රථමාවෙන් තමයි අර්ථ කියන්නේ තැනක. සත්ත්වමියෙන් තිබුණාට. තේරුණාද? ඔව් බහුවචනෙන් තමයි ති රජවරුන් රජවරු කියලා ගන්න. නෑ නෑ ඒක සත්ත්වමියෙන් තියෙන්නේ මේ රාජ්‍යයන්හි කියලා රාජ්‍යයන්හි කියන ඔය රට ඈ
රටවල
ප්‍රති රාජ්‍යයන්හි කියන්නේ තේ අර්ථේම නෙවෙයි
පළවෙනි පදේ බඩමාවෙන්
ප්‍රථමාවෙන් තමයි අර්ථ කියන්න ඕන ඔව් ඒ නිසා තමයි තේ අනුගතේ කියලා ဒုတိය බහුවචනෙන් තියෙන්නේ. ဒုတိය බහුවචනයි තේ කියන පදේ. අර කලින් කියපු රීතිය දැන් ඔය පේනව නේද? ဒုတိය බහුවචනෙන් තියෙන්නේ තේ අනුගච්ඡanti.
ඔහු අනුයයි.
එහෙම හරිද විමල ජීවායස්ම? නේද? හරි. එතකොට
කර්ම ඒ වාක්‍යය
මේක ඉක්මනට එහෙනම් ලියන්නකෝ වාක්‍යය.
හරි.
Yeah.
හරිනේ මේක. එතකොට ඒ රාජසු අත්තනෝ අත්තනෝ රට්ටේසු චරන්තේසු කියලා කියන්නේ ඒ කොටසෙන් ඇත්තටම කියවෙන්නේ මිනිස්සෝ මේ සුදු කුඩ අරගෙන ඔවුන් පසුපස ගියේ කොයි කාලයේද කොයි අවස්ථාවේද කියන පාඩය විස්තර කරන්න යෙදෙන කොටසක්. තේරුණාද? ඒක කතෘ හෝ කර්මය හෝ ක්‍රියාව නෙවෙයි. තේරුණාද? මේ දේ වෙද්දි මේ දේ වුණා කියන එකයි උතන කියවෙන්නේ. අන්න අර උඩ කොටස සිද්ධ වෙද්දි රජතුමා තම තමන්ගේ රටවල හැසිරෙන කල්හි හැසිරෙද්දී කියන එකයි අර්ථය. හැසිරෙන කල්හි බොහෝ සේවකයෝ කතෘපදී සේතච්ඡත්තානි ගහෙත්වා. සේතච්ඡත්තානි කියන්නේ ද්විතියාපදේ, ගහෙත්වා කියන කිතකයේ, එහෙම නැත්නම් පූර්ව ක්‍රියාවේ, පූර්ව ක්‍රියා කිතකයේ කර්මය. තේ අනුගච්ඡanti. කවුරු අනුවද යන්නේ? රජවරු අනුවයත්. තේ අනුගච්ඡanti කියන්නේ රජ ඔවුන්ගේ අනුවයත් කියන එකනේ. ඔවුන් අනුවයත් කියන එකයි. එතකොට කවුරු අනුවද යන්නේ? රජවරුන් අනුව. එතකොට තේ කියලා ද්විතියාවෙන් ආවේ අර අනුගච්ඡති කියන ක්‍රියාව. අපි කලින් කියපු රීතිය නිසා. අනුව යනවා කියන්නේ. හරි. පැහැදිලි නේ නේද? හරි. ඊළඟ වාක්‍ය. කවුද ඉන්නේ? ගෞතම සර්.
රාජානෝ අත්තානං කුමාරේ සකේ සකේ රජ්ජේ අතිත්තා ප්‍රේත මිච්ඡන්තා ප්‍රේසං නානා සිප්පාන් සික්ඛා පෙන්ති. රජවරු
තමන්ගේ
කුමාරවරුන් ඔවුනෝන් කැමති රාජ්‍ය
නෑ. සොකීය සොකීය කියන එකයි.
සොකීය සොකීය
තම තමන්ගේ කියන එකයි අර්ථ. තම තමන්ගේ රාජ්‍යයෙහි.
රාජ්‍යයෙහි
සප්තමී පද ඒවයි.
පිටිතවම් කැමැත්තා වූ ඔවුන්ට නොයේ ශිල්ප උගන්වන.
ඔව්. හික් ඔව්. හරි. එකී ගැටලු තියෙනවද? ඉච්ඡන්ත පතිට්ඨා පේතුම් ඉච්ඡන්ත කියන එකයි. එතකොට ඉච්ඡති කියන්නේ ක්‍රියාපදයක්, ඒකෙන් හැදෙන කිතකය. ඉච්ඡන්තෝ ඉච්ඡන්තෝ. එතකොට ඉච්ඡං ඉච්ඡන්තෝ ඉච්ඡන්තා ඉච්ඡන්තෝ කියලා වර්ණගෙනවනේ ගච්ඡන්ත ඡබ්දේ වගේ.
මේකේ පතිට්ඨා
පේතුම් ඉච්ඡන්ත තුන් ප්‍රත්‍යන්ත කිතකයක් මුලින් තියෙන්නේ පිහිටු වීමට. හරි නේද? රාජානෝ කියන්නේ කි කත්‍රූපදී. නානා සිප්පානි කියන්නේ කර්මය. හරි නේද? ඇති එහෙමනම් ඊළඟ එකට
දුක්ඛාමී රඤ්ඤෝ සාජේ කුමාරෝ නාම ඒකෝව පුත්තෝ අහෝ සික්සෝ අත්තනෝ පිටසන්තකං රාජ්‍යං ලබිතුම් නැච්චි.
ඒක ලේසි.
ඉක්මනට
නෑ. හරි, ඒක ඊළඟ වාක්‍යය.
දුක්ඛාමී රඤ්ඤට සාජේ කුමාරෝ නාම සාජේ කුමාරෝ නාම ඒකෝව පුත්තෝ
එකම පුතෙක්.
අහෝසිවිය.
අහෝසිවිය කියලා කියන්නේ එපා, එතකොට නිකම්. ඒකෝව පුත්තෝ අහෝති.
ඔව්. අත්තරෝ විදුසන්තිකම්
රජ්ජා. ඔව්.
තමගේ පියා සමීපේ.
නෑ නෑ නෑ. සන්තකම් කියන්නේ සතු කියන එක.
සතු, පියා සතු. රජ්ජන් ලැබිතුම්.
ඒ තැන් වල අර එක සමානව විභක්ති යන පද එකට කියන්න හුරු වෙන්න ඕන. සෝ හිතෙමි අත්තනෝ පිතු සන්තකම් රජ්ජන්. තමාගේ පියාසතු රාජ්‍ය ලබිතුන් ලැබීමට ඉතුරු ටික කියමු. නෑ නෑ න ඉච්චි න ඉච්චි න කැමැති විය. හරි.
හරි කුමාරයා එපාගේ.
අපි ඒ විස්තර පස්සේ කතා කරමු. ඊළඟ වාක්‍ය. ඒක මහාවංශයෙන් බලාගන්න. හරි. ඊළඟ සංගණ්හන්තු
මහන්තාචේතියායි බහෝ විහාරේ චිකාරේති සෝරාජා
ඒ
රජු
රජතුමා
ඒ රජතුමා
කියන්නේ දුටු ගැමුණු රජතුමා ගැන. හරි.
හිලාරං ගමිල රාජාන හිලාර ගමිල රජු
රජුව
රජුව මාරිත මරා බුද්ධ ශාසනය බුද්ධ ශාසනයේ
ඒ දැන් ඔය කිතක පද තියෙනවා නම් මං කියවා ඒවා එකට කියන්න කියලා. නැත්නම් අර්ථ ගන්න අමාරුයි. කිතක පදයක් ළඟ තියෙනවා නම් දැන් පූර්ව ක්‍රියාවක් තියෙනවා නම් ඒකේ කර්මයයි පූර්ව ක්‍රියාවයි එකට කියනවා. එතකොට අපිට අර්ථ ගන්න ලේසි. දැන් වාක්‍යයක් නතර කරද්දි ගිහිල්ලා අපි නවත්තන්න ඕන පූර්ව ක්‍රියාවක් තියෙන තැනක. එහෙම නැත්නම් කිතකයක් මේ වගේ තැනක. එතකොට අපිට අර්ථ ගන්න ලේසි. බුද්ධ ශාසනං සංගණ්හන්තු. බුද්ධ ශාසනයට අනුග්‍රහ කරමින් ඒ වගේ කරමින් කරනුයේ එහෙමයි කියන්න ඕන. පිනිස කියලා ඉන්නේ දැන් චතුත්ති පදයකින්නේ. සංගණ්හනත්තාය කියලා එහෙම නයි දෙන්නේ. එහෙම නැත්නම් සංගන් හිතුම් කියලා එන්න ඕන. සංග්‍රහ කිරීම පිනිස සංග්‍රහ කිරීමට. හරි.
මහන්තානි චේත්‍යානි මහත් චෛත්‍යයන්
ච පදේ උතෙන්වත් ගන්න ඕන.
මහත්
විශාල චෛත්‍යද
චෛත්‍යද බොහෝ විහාරේ විහාරද කාර්යකල
කරවීය. හා අකාසිනේ කලානම් ඉන්නේ. දැන් මේක රජතුමා නෙවෙයි බාසුන් නැහැලා ලව්වා නේද කරවලා තියෙන්නේ. ඒ නිසා තමයි කාරීසි කියලා තියෙන්නේ. හරි. ඊළඟ වාක්‍ය හරි. හුරු මේ ගාතාවක් නේ නේද? හරි. ඒ අතරේ දමිතාස් මන් ලියමුකෝ ඒක. කියමු. ඔව්. ඉති ටිකත් කියලම තේරුම කියන්න ගමු නේද නැත්තම්?
නමස්ස මානව රතනස්ස යඤ්ඤං. පුඤ්ඤාමි සම්දම් විපුලං අලස්සං. තස්සාන භාවේන අතන්තර ආයෝ.
ඔව්. ඉච්ඡේවං කියන එකයි. ඉච්ඡේවං අච්ඡන්තං අච්ඡන්ත නමස්සනීයං. අච්ඡන්තං නමස්සනීයං කියන එක තමයි අච්ඡන්ත නමස්සනීයං කියන්නේ.
නිතර කැමැති
වෙන නෑ.
නමස්කාර කිරීම කැමැති
නෑ. නෑ මේවයි අර්ථ ගන්න ඕන. ඉති ඒවං යනුවෙන් මෙසේ අච්ඡන්ත නමස්සනීයං අතිශයෙන් නමස්කාරයට සුදුසු වූ යං රතනත්වයන් නමස්ස මානු යම් නෑ පොඩකින්ද යම් පදී පතර ගන්න ඕන. රතනත්වයන් නමස්ස මානු ත්‍රිවිධ රත්නය නමස්කාර කරමින් යම් විපුලං පුඤ්ඤාභිසන්දං අලත්තං යම් විපුල වූ එහෙම නැත්නම් මහත් වූ පුණ්‍ය කොහොමද පුණ්‍ය රාශියක් නෙවෙයි මෙතන අභිසන්ද කියලා කියන්නේ ප්‍රවාහයක් වගේ කියන අර්ථය. පුණ්‍ය ප්‍රවාහයක් අලත්තං ලැබුවෙමිද තස්ස ආනුභාවේන ඒ පුණ්‍ය රාශියේ ආනුභාවය කරන කොටගෙන හතන්තරායෝ නැසූ අනතුරු ඇත්තේකු
වේවා.
ඔව් වේවා කියන වගේ අර්ථය හතන්තරාය. ඒකේ අංක ටික මිනේ බුදු ගෝස්තුන් වහන්සේ රචනා කරපු ගාථාව. ඒ විනය අටුවාව පටන් ගදී අපි ඒව පස්සේ කතා කරමු. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේ මුල් ගාථා තුනත් හරි වටිනවා. තෙරුවන් වන්දනා ගාථා තුන. අපි ඒ ටිකත් පස්සේ කතා කරනවා. මේකේ අංක ටික දාමුද? කවුද? තේජානන්දයන්. කියවනයි මම දානවා. ඉච්ඡේවං ඒකේ පදවෙන් කරන්න. ඉති ඒවං උඩින්. ඉති ඒවං එකතු කිරීමකුත් මැදින් දාන්න වෙනවා. ඉති ඒවං හරි. එතකොට ඒක එකයි දෙකයි. ඉති ඒවං යනුවෙන් මෙසේ අච්ඡන්ත නමස්සනීය. ඒක එකට වචනේ එන්න ඕන. එකතු කිරීමක් මැදට දාගන්න. මේ ඔක්කොම එක වචනයක්. ඔව්. ඔතනත් එකතු වීමක් එන්න ඕන. එහා පැත්තෙනුත් එකතු වීමක්. ඔව්. ඒ වන් කියන එකේ බිඳුවර තමයි අර මායන්න සම්බන්ධ වෙන්නේ. මෙතන අච්ඡන්තං කියන එකයි උතන එන්නේ. ඒකත් කඩන්නකො. අච්ඡන්ත. ඒ වන් අච්ඡන්තං. අච්ඡන්ත කියද්දී මහ ප්‍රාණ වෙන්නේ නැහැ ඡයන්න. අල්ප ප්‍රාණයි. අච්ඡන්ත. හරි. මෙතනත් හදන්නකො යට එකෙත්. මහ ප්‍රාණව තියෙන්නේ.
මහ ප්‍රාණ
ගන්න. අතිශයින්. අච්ඡන්ත කියන එකේ තේරුම අත්‍යන්තයෙන්. අතිශයින්. නමස්සනීයම්. නමස්කාරයට සුදුසු. ඒක එතකොට අච්ඡන්ත නමස්සනීයම් කියන එක ඔක්කොම එකට තුන කියලා දාගන්න. රතනත්වයන් කියන එක මේක එක වචනයක්. ඔතන එකතු කිරීම දාන්න. හරි. නමස්සනීය රතනත්වයන් නමස්සමාන. ඊළඟට 4 5 රතනත්වයන්. ඔව්. ඔක එකයි. මේක දාන්න ඕනෙත් නැහැ. හරි. 4 5 නමස්සමාන. ඊළඟට 6 යන්. පුඤ්ඤා විපුලම් පුඤ්ඤාවිසන්දං. පුඤ්ඤාභිසන්දං සන්දං කියද්දී ඒක මහ ප්‍රාණ වෙන්නේ නැහැ. පුඤ්ඤාභිසන්දං සන්දං නෙවෙයි. හරි. පිසන්දං විතුලං පුඤ්ඤ අලත්තං නමය. ඊට පස්සේ තස්ස ආනුභාවේන කියලා වෙන් වෙන්න ඕන. තස්ස ආනුභාවේන ඒක එතකොට 10යි. හතන්තරායෝ හරි. අනතුරු ඇත්තිකු අනතුරු නැසූ අනතුරු ඇත්තිකු වි. ඒ කියන්නේ අනතුරු නැත්තිකු වි කියන එක තමයි තේරුම. අනතුරු නැත්තිකු වි මේ විනය සංවර්ණනාව කරන්නෙමි කියන එක තමයි තේරුම. ඉස්සරහට ඉදිරි ගාථා වලින් ඉදිරි කොටස් ටික කියවෙන්නේ. ඇති නේද? හරි. එතකොට මේ අලත්තං කියන්නේ ඒකේ තියෙන ක්‍රියාපදේ ලැබුවෙමිද. අහං කියන කත්‍රූපදේ දිහා බලාගෙනයි අලත්තං කියලා තියෙන්නේ. අහං කියන පදේ උතන නැහැ. කතාව ඇතුලේ නැහැ. ඒක අධ්‍යයහරින් ගන්න ඕනේ. මම මේ මේ දේවල් කරලා පිනක් ලැබුවෙමිද කියන එකයි අර්ථය. අලත්තං කියලා කියන්නේ එතකොට අතීත කාල ලබති කියන ක්‍රියාපදේ අතීත කාල උත්තම පුරුෂ ඒකවචන ක්‍රියාපදේ.
සරත් මේ
ගාන තමයි කියන මොලේ රැකෙන. කියවට දන්නේ නෑ. ඔව්. ඉච්ඡ යනුවෙන් මෙසේ. ඒ කියන්නේ යනුවෙන් මෙසේ කියන්නේ අර කලින් ගාථා එක්ක ඒ කොටස සම්බන්ධයි. ඒකයි ඔය හේතුව. කලින් ගාථා තුනකින් තෙරුවන් වන්දනා කරනවා. ඒ තෙරුවන් වන්දනා කරලා මිසේ අතිශයින් නමස්කාරයට සුදුසු වූ ත්‍රිවිධ රත්නය නමස්කාර කරමින් ඊට පස්සේ ඉතින් මම කියන එක තමයි එන්න ඕන මම කියන පදේ එන්න ඕන ඒක ඉතින් නැහැ අධ්‍යාහාරයි මම යම් විපුල වූ එහෙම නැත්නම් මහත් වූ පින් රසක් පුණ්‍ය ප්‍රවාහයක් ලැබුවෙමිද මම කියන එක වරහන් ඇතුලේ දා ගන්න ඕන අධ්‍යාහාර පදේ ලැබුවෙමිද ඒ ආනුභාවයෙන් ඒ කියන්නේ ඉතින් ඒ පිනේ ආනුභාවයෙන් නැසූ අනතුරු ඇත්තෙකු වෙම්වා නැසූ අනතුරු ඇත්තෙකු වෙම්වා ඒ කියන්නේ අනතුරු නැත්තෙකු වෙම්වා කියන එකයි ඈ නැසූ කැලල නැති වුණොත් හරි වැඩක් වෙනවා එහෙම මේ නිසා කියද්දි හරි පරිස්සමින් මේ වගේ තැන් හත අන්තරායු හරි
මම නැසූ වලට කියන්නේ
අන්තිම ටික ගැලපුණේ නෑ හරි ඒ ටික මම පස්සේ බලලා කියන්න ඕනොත් වෙලා යනවනේ හරි ඊළඟ වාක්‍ය හරි කාටද බල උත්සාහයක් ගමු අපි නේද
අතස්ස
උපපරික්ඛතු
ඒකද යෝති
පච්ඡන්ති මේ සුඛෝ ජනපදේසු ජනපදේසු
ජනපදේසු
සාසනම් ප්‍රතිත්ථිතං මෙතන මොකද්ද මේ මේක කියන්නේ කවුද මේ මේ කාරණා ඒ බලන්නා වූ මට මතකෙ විදියට මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේට මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේ බලනවා මේ ශාසනයේ අනාගතේ පිහිටන්නේ කොහෙද කියලා. ඒ බලන වෙලාවේදී ස්වාමීන් වහන්සේ දකිනවා මේ ශාසනයේ පිහිටන්නේ ප්‍රත්‍යන්ත ජනපදවල ලංකාව ඇතුළු මේ මධ්‍ය දේශයේ නෙවෙයි බහැර ජනපදවල තමයි පිහිටන්නේ ශාසනය. දඹදිව අතුරුදන් වෙනවා ශාසනය කියලා දැකලා ඊට පස්සේ තමයි සන්නාන්සේ සංවිධානය කරන්නේ ප්‍රත්‍යන්ත ජනපදවලට දූත පිරිස යවන්න. ඒ ගැන කතාව තමයි මේ කියන්නේ. අත ඉක්බිති උපපරික්ඛතෝ අස්ස විමසන්නා වූ ඒ මොග්ගලී පුත්‍ර තිස්ස මහරහතන් වහන්සේට ඒතං අහෝසි මේ අදහස විය ඒතං අහෝසි මේ අදහස විය කියන එකයි කියන්නේ මොකද්ද මේ අදහස කියන එක තමයි ඊළඟට විස්තර වෙන්නේ පච්ඡන්ති මේ සුඛෝ ජනපදේසු
පච්ඡන්ත දේශයේ
ජනපද දේශයන්හි ඔව් ප්‍රත්‍යන්ත ජනපදයන්හි
සාසනං සුඛිතිතං
ශාසනය මනාව පිහිටියේ වන්නේය යනුවෙනි කියලා ඉති එක අපි ඉවර කරනවා. ඕක හැබැයි අපි වාක්‍ය ගලපද්දී කරන්න ඕන මෙන්න මේ ස්වාමීන් වහන්සේට හිතුණු දේ තියෙනවානේ. අපි සිංහලේදී කියන්නේ සාමාන්‍යයෙන් එහෙමයි. ඒ හිතුණු දේ ඉති ඒතං අහෝසි. අර ඒතං අහෝසි කියලා තියෙනවානේ. ඒතං අහෝසි කියන තැනට මුලින් මෙන්න මේ හිතුණු කොටස දානවා. තේරුණාද? ඒක තමයි දැන් අපි පරිවර්තනය කරද්දී ඒවා අපි හිමීට හුරු වෙන්න ඕන. දැනට මේ තියෙන ක්‍රමයට අපි ඔය කිව්වේ. අපි ඒක නියම ක්‍රමයට පරිවර්තනය කරනවා නම් මෙහෙම එන්න ඕන. අත ඉක්බිති උපපරික්කතෝ අස්ස විමසන්නා වූ ඒ මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේට පච්ඡන්ති මේ සුඛෝ ජනපදේසු ප්‍රත්‍යන්ත ජනපදයන්හි සාසනං සුපතිත්තිතං භවිස්සති ශාසනය මනාව පිහිටන්නේය ඉති ඒතං අහෝසි යන මේ අදහස විය හරි නේද එහෙමයි අපි ගලපලා කියන්නේ හරි ඊළඟ වා
එච්පි කම්පමානෝ යන සෝකේන සතින් පච්චු පට්ඨාපේතු
අසක්කොන්තු
තතේව පති
ඔ තත්හේව පති
තත්හේව පති සිරිදුමා වේවුලන්නේ යන සෝකේන සිහිය ලබා ගැනීමට නොහැකිව
නොහැකිවනුයේ
එහෙම වැටුනේ
ඔව් එහිම කියන පදේ තමයි මෙතන තත්ත ඒව කියන එකයි
නොහැකිව
නෙවෙයි නොහැකි ඌයේ ඔව් නොහැකිවනුයේ ඌයේ නෙවෙයි නොහැකිවනුයේ වර්තමාන කිතකයක් නේ තියෙන්නේ නොහැකිව කිව්වොත් පූර්ව ක්‍රියාවක්. නොහැකි වනුයේ. ඌයේ කිව්වොත් ඇරති. හරි නේද? ඒක එච්චර ලොකු අපහසුවක් නෑ. ධනසෝ කම්පා වීමක් කියන්නේ
නෑනේ.
ඔව්. වේවුලමින් කියන එක තමයි. හරි ඊළඟ වාක්‍ය විනේ විසුද්ධිය අරස්ම
ඒකත්ව පුද්ගලෝ නීචේ කුලේ පච්චා ජාතු හෝති සචෝ හෝති
නෑ සෝච හෝති බෞහා බාදෝ ඒකච්චෝ පුද්ගලෝ ඕ පහත් කුලයෙහි පච්චා ජාතෝ හෝති උපන්නේ වෙයි සෝච හෝති නෑ 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 සෝච සෝච හෝ ඔය හෝති පදේ ගන්න ඕන අන්තිමටම වාක්‍ය තේරුණාද ඒ කරලා දැන් අර්ථ කියන්න බලන්න සෝ බෞහා බාදෝච කානෝවා කුණීවා හෝති ඇත්තේද කානෝ කියලා කියන්නේ ඔව් ඇස් කන පුද්ගලයෙකු ඕ කුණී කොර වූ කියන එකයි කොර වූ එක්ද වෙයි පැහැදිලි නේද ඒ කියන්නේ පහත් කුලේ මේ පව් කරන අය නේද පව් කරන අයට වෙන විපාක හරි නේද ඒකේ එච්චර ගැටලුවක් නැහැ නේද බෞහා බාදෝ කානෝ කුණි ඒ කියන පද ඔක්කොම යන්නේ ඒකච්චෝ පුද්ගලව කියන පදේ දිහා බලාගෙන ප්‍රථමාවි මොකේද ඕකත් අතරම බෞහා බාදෝ කියන එකේදී අකුරු වෙනස් මාරු වීමක් වෙනවා අපි ඒව ගැන පස්සේ කතා කරමු මේ විශේෂ පද සැකසීම විපරි සූත්‍රය නම් මට එකපාර මතක නැහැ. හවිපරියයෝ ලෝවා කියලා දුක සූත්‍රය මට හරියට මතක නැහැ. තියෙනවා නේද?
බාවාදී එකසනක බාවාවෙන්නේ.
ඔව් බහු ආබාධෝ කියන එක බෞහා බාධෝ වෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. බහ්වා බාධෝ කියන එක තමයි බහු මෙහෙම වෙන්නේ බහු ආබාධෝනි වචන දෙක ඊට පස්සේ මේකේ බයන්න හල් හයන්න උයන්නට හල් වකාරයක් එනවා මොකද සූත්‍රය වමෝදු දන්තාන ඊට පස්සේ ආබාධෝ කියන එක එනවා ඊට පස්සේ මේකේ වෙන්නේ දැන් ඕක කියන්න ගියපහම කියන්න අමාරු බක්වා බාතු නේද ඔහොමනේ එන්නේ. මේක එතකොට මෙහෙම අර ආයන්න මෙවුනහම බක්වා බාදු. ඔහොමනේ ඉන්න ඕන. පැහැදිලිද මේ කතාව? උයන්නට හල් වයන්න આવොත් බක්වා බාදෝනේ ඉන්න ඕන. මේක කියවන්න අමාරු නිසා මේ දෙක මාරු කරගන්නවා තැන් දෙක. බයන්න හල් වකාරය ඊට පස්සේ අල් හයන්නට මේ ආබාධෝ කියලා එකතු වෙනවා. බක්වා බෞ ආබාධ. හැමතැනම බෑ. හැමතැනම මාරු කරන්න බෑ. බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන්නේ මෙහෙම. ඉතින් ඒ පදේ හදලා පින්නන්න එපාය. ඒක තමයි මේ ව්‍යාකරණ රීතියක් ගේන්නේ මෙහෙම මාරු වෙනවා මේ තැන්වලදී. හැමතැනම මාරු කරන්න එපා. නේද? එතකොට කියයි වාක්‍යයක් ලියාගෙන යද්දී අකුරක් මාරු වෙලා තිබුණොත් අර කලින් කියපු සූත්‍රේ ඒකෙන් මාරුනේ කියයි. නේද? එහෙම බෑ හැම එකම. හරි. හරි. අපි ඉස්සරහට යමු එහෙනම් නේ. තව ටිකක් වෙලාව තියෙනවා. ඊළඟ අභ්‍යාස ඉදිරි කොටසටත් යම් නේ. කාටද
තියෙන්නේ?
මහසෑය කරවන ලදී. රාජේන තමන්නේ. හරි. හා
අනුරාධපුරේ රත්නමාලි චේතිය
සුවන්නමාලි
කතෝ හරි.
ඔව්. කාරිතෝ කරවන ලදී. කතෝ කිව්වොත් රජතුමාමයි හදලා
තියෙන්නේ.
කාරිතෝ
කතෝ
කිව්ව රජුරෝමයි හදලා තියෙන්නේ මේ කියන්නේ මේක බාසුන් නැහැලා ඈ
කර්මකාරකය ගන්න නිසා කිරවීම කැටතුනේ චේතියකින්ද ප්‍රතමම
ඔව් 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 එහෙම තමයි චේතියන් කියලා නේද කිව්වේ? හ්ම්. රත්නමාලි චේතියන් කියලාද කිව්වේ?
හා. හා.
සුවන්නමාලි චේතියන් කියන්නත් පුළුවන්. ඔව් මහා චේතියන් කියන්නේ ඒ කැමති විදියට කියන්නේ. හරි. නේද? මහා චේතියන් හරි. එතකොට මේ පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ කතෝ වෙන්න බෑ. කාරිතං වෙන්න ඕනේ. කාරිතෝ නෙවෙයි කාරිතං. මොකද? චේතියන් කියන පදේ නපුංසක ලිංග නිසා ඒ දිහා බලාගෙනනේ කිතකේ තියෙන්න ඕන. හා. හරි නේද? ඒකේ ගැටලුවක් තියෙනවද? කාරිතං උනේ කියන එක ගැටලුයිද? නෑනේ. මේකේ උත්තරේනේ කිතකේ සම්බන්ධი තියෙන්නේ චේතියන් කියන නපුංසක ලිංග පදේ දිහා බලාගෙනයි. ඒ එකයි සම්බන්ධි තියෙන්නේ නිසා කාරිතං වෙන්න ඕන.
එහෙම
නැතුව රජතුමා කෙරුවා නම් කතන්ද? රජතුමාම කරලා ආනන්ද. ඔව්. රජතුමාම බැඳලා හැදුවා නම් එහෙමයි.
කතන්නේ. කතා. කතෝ එන්නේ
නැහැ. නැහැ. හරි. ඊළඟ වාක්‍ය. කවුද? හා.
පස්සෙන් ජෝර්ජ් මහරජයන් සමාජයේ පුතු එඩ්වර්ඩ් කුමාරයා ලක්වට එන්නේ.
හරි වැඩේ දැන් මේවා කියන්නේ කොහොමද නේද පහලින් අන්න අර පබෝදානන්දස් මගේ ප්‍රශ්නේ හරි
එහෙම එකක් වුණාසන
ඔව් ඒක ගොඩක් කලින්
අපි දන්නේ
හරි හරි කියමු
එංගලන්තයෙන් මහාට
ගතිමන් හරි කියන්න බලන්න ඉක්මනට කියන්න වෙලා ගන්න තුන. පංචමෝ ජෝර්ජ් නාම රාජා ඕ මහරජා කියන් කියන් අත්තනෝ පුත්තං තමාගේ පුත්‍ර ඌ ඇඩ්වර්ඩ් නාම කුමාරං ඇඩ්වර්ඩ් නාම කුමාරං නම් ඌ කියන කෙනේ ඇඩ්වර්ඩ් කුමාරං කියවත් ඇති
ඇඩ්වර්ඩ් කියන්නේ ලෙසන
පුළුවන් ඉතින් ඒක කැමති එකක් ලියාගන්න හරි කුමාර ලංකාදීපං ලංකාදීපං පීසීසි
නාම
කුමාරං
නේ
ඔව් නාම ඒක සමාස කරලා තමයි ඇඩ්වර්ඩ් ඒක දැන් ද්විතියවට දාන්න බෑනේ ඒ නිසා තමයි නාම කෑල්ල දෙන්නේ ඇඩ්වර්ඩ් කුමාර ඇඩ්වර්ඩ් කුමාරං කියලා ද්විතියවෙන් තිබ්බත් හරි එහෙම නැත්නම් ඇඩ්වර්ඩ් නාම කුමාරං එහෙම නැත්නම් නාමං වෙන්න ඕන අපි සමාස කළොත් ඇඩ්වර්ඩ් කුමාරං එහෙම දාගන්න වඩා හොඳයි ඇඩ්වර්ඩ් කුමාරං පංචමී වෙන්නේ නැහැ ශ්‍රී ලිංගනේ පංචමී කියන එක ශ්‍රී ලිංගයි පංචමෝ පස්වෙනි පුරුෂයෙක් ගැන නෙමෙයි කියන්නේ රජතුමා පුල්ලිංග රජතුමා නිකන් ශ්‍රී ලිංග වගේ හිතුණාද ඈ පංචමෝ හරි එතකොට ඒක ගැටලුවක් නැහැනේ නේද එව්වේ කාවද ඒ කෙනා ද්විතියාවෙන් මෙතන. ඒ ඔප කෙනා වේ එවීමට ලක්ුණ කෙනානේ දුත් කර්මපදේ. ඒ කුමාරයා කියන පදේ තමයි ද්විතියාවට එන්නේ. කත්‍රු පස්වෙනි ජෝර්ජ් රජතුමා. හරිනේ ඊළඟ වාක්‍ය. රතනානන්ද අයස්ම. ඒක අපි ඒකේ තර විදිහෙම කල්හි කියලා කොටසක් තියෙනවා නේද? එහෙමනම් ඒ එතෙන් එනකම්ම එකට කියවෙන්න ඕන. එතෙන් එනකම් ඒ කොටසෙම කියවෙන්නේ භාව සත්ත්වමී කොටසක්. දේවානම් පියතිස්ස රජු ලක්තිව රාජ්‍ය කරන කල්හි ඒ ටික වරහන් කරලා හරි වෙනම තියාගන්න. එතකොට ඒ ටිකෙන්ම කාලාර්ථයක් කියවෙන්නේ. එතකොට අපි කියන්නේ දේවානම් පියතිස්ස රාජිනි. රාජිනි. සත්තමී එක වචනයි. ලංකාදීපේ රජ්ජං කාරාපෙන්ති කරවන කල්හි. මේක නම් කරන කල්හි කියලා තියෙන්නේ. එහෙමනම් කරොන්ති කියලා ඉන්න ඕන. කරොන්ති. කරවන කල්හි කියලා බොහෝ තැනක පාලියේදී නම් තියෙන්නේ. රාජ්‍ය කරවන කල්හි.
කරොන්ති.
ඔව්. කරොන්ති.
කරොන්ත කාලේ.
ලංකා කරොන්ති කියන එක වඩා හොඳයි නේ.
ලංකාදීපේ කිව්වේ
සත්තමීනේ. ලංකා ලක්දිවෙහි
ලංකායන්
ඒ ඔව් ලංකායන් කියන්නත් පුළුවන් ඒ ඉතින් ලංකාපදේ ශ්‍රී ලිංග නිසානේ ලංකා දීපේ කිව්වොත් දීපපදේ පුල්ලිංග නිසා දීපේ කියලා එනවා කරොන්තෝ වෙන්නේ නැහැ කරොන්තේ කියලා සත්තමියම තියෙන්න ඕන අනිවාර්යයෙන්ම කරොන්තේ එහෙම නැත්නම් කාරාපින්ති කරවන කල්හි අශෝක අධිරාජ්‍යගේ පුත්‍ර වූ මහින්ද ස්ථවිරතුමා කොහොමද කියන්නේ
අශෝක
අධිරාජ්‍යට මොකද්ද කියන්නේ
අධිරාජ්‍ය
ඔව් අධිරාජ්‍ය කියලා කියන්නත් පුළුවන් අධිපති කියන පදෙත් එනවා ඔව් කියන් අධිපතිනෝ කියලා අපි ගමුකෝ හුරු වචනයන් නිසා අශෝකාධිපතිනෝ එහෙම නැත්නම් අධිරාජ
අශෝක අධිරාජ
පුළුවන් අශෝකාධිරාජ පුළුවන් අශෝකාධිරාජ කියලා පුළුවන් ඕ පුත්තෝ මහ ඕ මහින්දත් තේරෝ
ලංකායන්
වෙන්නේ ලංකා යන් කිව්ව සත්තමීනේ ලංකා දීපං එහෙම නැත්නම් ලංකං ඒක වඩා හොඳයි ලංකා දීපං කියලා කියන එක
මහින්දන් කිව්වේ
මහින්දෝ තමයි කිව්වේ මහින්දත් තේරෝ කියලා කිව්වා. මහින්දෝ තේරෝ කියන එක සමාස කරපහම මහින්දත් තේරෝ. පුළුවන්, එහෙම පුළුවන්. ලංකාදීපං ආගම්ම සමාස ඒක සංදි කරපහම ලංකාදීප මාගම්ම කියලා කියන්න පුළුවන්. ඔව්, ලංකාදීප මාගම්ම ලංකාදීපං ආගම්ම ලක්දිවට පැමිණ පතිට්ඨා පීසි.
ඒ මහින්දත් තේරෝගේ කොහොමද
කියන්නේ? ඒ මහින්දත් තේරෝ. මොකද ගැටලුව? ලියන්නේ. මහින්දත්
කොහොමද?
හරි, ඊළඟ වාක්‍ය.
රජුගේ අන් කරවූ බොහෝ විහාරයෝද චෛත්‍යයෝද මෙහි ඇත්තා. රාජිනෝ
රජුන්ගේ රාජ ශබ්ද බැලුවද? රාජිනෝ කියලාද කිව්වේ? හා, හරි හරි.
රාජිනෝ ආනන් අනින්.
විභක්තිය මොකද්ද? අනින් කියද්දි අන කරන කොටගෙන. හා, ආනා ශබ්දය ශ්‍රී ලිංගයි. ආනා තොට ආනාය අනින් රඤ්ඤෝ ආනාය. කර ඌ බොහෝ විහාරයෝද චෛත්‍යයෝද ඇත්තා. එතකොට ඒ පද ඔක්කොම යන ඕන ප්‍රථමාවට. කර ඌ කාරිත කත නෙවෙයි, කර ඌනි කාරිත. කාරිතා බහු බහූනි විහාරාණි. ඔව්, කාරිතානි වෙන්න ඕන එක. මොකද විහාරපදේ නපුංසක ලිංග පුල්ලිංගෙත් වර්ණගෙනා වගේ මතකයක් තියෙනවා. පොඩ්ඩක් එක මම බලලා කියන්න. විහාරා කියලා දැන්ට කියන්නකෝ.
ඉද සංති මෙහෙම තිබුණාද? දැන් විහාරකදී පුරුෂ ලිංග වෙලා يعني අපි විහාරයක නපුරුෂ ලිංගෙ කියමු. චෛත්‍ය කියන එක පුරුෂ ලිංගනේ.
ඔව්, චෛත්‍ය පද චේතිය පදෙත් නපුංසක ලිංගයි.
ආයෙන පුරුෂ ලිංගයට දාමු විහාරපදී.
ආ,
එතකොට දැන් දෙක වෙනස් නේ. එතකොට කාරිතානිද කාරිතා.
බොහෝ විට ඒ ආසන්න පදෙත් එක තමයි විභක්තිය යන්නේ.
එතකොට දෙන්නේ.
ඔව් ඔව්, අනිත් එකටත් ඒ අර්ථය ගන්න ඕන. ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට දැන් දෙකටම තියන්න බැහැනේ. ආසන්නයේ තියෙන එකට බොහෝ විට තියන්නේ.
ආ,
විභක්ති වෙනස් වෙනවා. විභක්ති වෙනස් වෙනවා තියන්න පුළුවන්.
එතකොට මේක කාරිතානිම තමයි ගැලපෙන්නේ.
එහෙම හොඳයි. කාරිතානි බහු විහාරාච චේතියානිච ඉද සම්ති. හරි නේද? බලලා නැහැ කට්ටියනේ. කලින් බලාගෙන ඉන්නේ නැද්ද මේවා? අභ්‍යාස බලාගෙන ඉන්න ඕන. නැත්තම් දඬුවම් දෙනවා ඊළඟ දවස් ඉඳන් නේද? දඬුවමක් දෙන්න ඕන කට්ටියට. නෑ, දඬුවම ඉදින් මට කාඩුවක් වෙන්නේ නෑ නේද? තමන්ටම දඬුවම හම් වෙනවා ඉදින් මන් දෙන්න ඕන නෑ. ඉපස්සේ කාලෙක ඒ ටික පොතක් බැලුවට තේරෙන්නේ නැතුව යනවා නේද? ඒක තමයි දඬුවම. ඒ නිසා ඉතින් අර මම අර කියන්නේ නේද දැන් බුදුරජාණන් වහන්සේලා වුණත් ධර්ම දේශනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ඇදගෙන ගිහිල්ලා පුළුවන් තරම් මේ මේක කරවන්න උත්සාහවත් වෙනවා. ලිඳක් ළඟට දැන් අරන් ගිහිල්ලා මේ ලිඳේ වතුර තියෙනවා. බොණ්ඩ දැන් හොඳටම තිබහින් ඉන්නවා කියමුකෝ. බොණ්ඩත් ඕන මේ ලිඳේ වතුර තියෙනවා. අපි තුන් ගොඩ ළඟකට කියලා ගන්න පුළුවන් මට මේ බොණ්ඩ කියලාත් පෙන්නනවා. ඉතින් බොණ්ඩ නැත්තම් මොනවා කරන්නද නේද? ඒ වගේ තමයි. ඉතින් තමන්ට ඉතින් තිබහ තියෙනවා නම් තමන් ඉතිරි ටික කරගන්න ඕන. තමන් ඉතිරි ටික ඉතින් අර වතුර ටික අරන් බොන්න කම්මැලි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකත් අරන් පොවයි කියලා නේද? පොවන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට ඒකත් කරනවා. ඉතින් කටරක් දැම්ම එක ගිලින් නැත්තම් මොනවා කරන්නද නේද? ඉතින් ඒ තරම් දේවල් ඉතින් භාග්‍යතුන් වහන්සේලා කරලා තියෙන ඉතින්. ඉතින් අපිත් ඒ වගේ තමයි දැන් මේ පුළුවන් තරම් කරුණු කියනවා. අපිට පුළුවන් උපරිමේ අපිට ඉතින් දැන් මේ වෙලාවේ වෙන දෙයක් කරන්න තියෙන වෙලාව නෙනේ ඕන නේද? ඉතින් පිරිසට උපකාරයක් කියලා හිතන මේ අතරම ඉතින් 100%ක් පිරිසට උදව් කරන්න ඕන කියන අදහසින්මයි මේක කරන්නේ නේද? ඉතින් අපිට දෙයක් ලැබෙනව නෙවෙයිනේ මේකෙන්. අපේ දැනුම යම් මට්ටමකට අලුත් වෙන එකක් වෙයි. නමුත් ප්‍රධාන දේ ඉතින් අපි මට ඇත්තටම මේකට හිත නැමුනේම අපි සාසනෙන් දෙයක් ගත්තානේ. ඒක ඉතින් මෙච්චර කාලයක් පුරාණ මහරහතන් වහන්සේලා පරම්පරාවෙන් ගිනාපු නිසානේ රැකුනේ. ඒ නිසා ඉතින් අපි ගත්තු දේ තව කීප දෙනෙකුට හරි දෙන්න ඕන කියන අදහසින්මයි ඒ නිසාම තමයි පටන් ගත්තේ. ඒ නිසා ඉතින් ආශ්‍රමතුන්ලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. නැත්තම් ඉතින් අපරාධයි. නේද? සාසනයේ කෙසේ වෙතත් තමන්වත් රැකෙන්න නේද? තමන් ගැනවත් තමන් මේකෙන් ගොඩ යන්න ඕන කියන අදහසවත් තියේනම් තමන් මේ ටික පිළිවෙලට කරගන්න. සාසනය ගැන එතකොට සාසනයට කොහොමත් උපකාරිකුත් වෙනවා ඒ අතරේ. ඒ කෙසේ වෙතත් ඉතින් තමන් ගැනවත් මේකක් තියේනම් තමන් මේ ටික පිළිවෙලට කරගන්න. මොකද එතකතව මේ කාලේ ධර්ම විනය ගත්තම ඉතින් විවිධ මත විවිධ ගැටලු ඉතින් ඒවා අපිට निराකරණය කරගන්න ඕනේ. දහම් දැනුම හරියට දැනගන්න ඇති කරගන්න ඉතින් අතිශයින්ම වැදගත්. දැන් ධර්මයේ සම්බන්ධ දැන් විනය ගැන විතරක් නෙවෙයි ධර්මයේ ගැන විතරක් නෙවෙයි. අපි භාවනාවක් ගැන කතා කළත් විවිධ අදහස් එක එකනාගේ එක එක මත. ඉතින් පස්සේ කාලෙක ගුරුවරු සමහරලාට අපිට හැමදාම ඉන්නව නෙවෙයි. පස්සේ කාලෙක Tamanට ගැටලුවක් ඇති වෙලා ගුරුවරයෙක්ගෙන් විසඳ ගන්න බැරි මට්ටමක් ආව ගුරුවරේ සුදුසු ගුරුවරේ ඉතින් ගුරුවරු කීප දෙනෙක්ගෙන් අහපම ඒත් උත්තර කීපයක් නා. එතකොට මොකද කරන්නේ? තිය දැනක Tamanට පුළුවන් වෙන්න ඕනේ ඒක කොහෙද තියෙන්නේ මේ විස්තරය කියලා ගුරුවරයගෙන් අහගෙන ඒ තැන හරියට විසඳ ගන්න. ඒ නිසා ඉතින් ඒ Tamanට Taman ගැන හැඟීමක් තියෙනවා නම් මේ ටික උනන්දුවෙන් කරගන්න. නේද? ඉතින් අපි ගැන හැඟීමක් කොහොමවත් ඕනේ නේද? මම ඉතින් අනිත් අයටත් කියන්නේ අපි අඟුල්ගමිසාන් වහන්සේලා විරුමින් තමයි මේ උපකාර කරන්නේ. ඒ නිසා ඉතින් ස්වාමීන් වහන්සේලාට ඒ ගරුත්වය තියාගන්න. ඉතින් අපේ පාත්‍ර හොදන්න ඒවට එන්න අවශ්‍ය නැහැ. ඒවා අඟුල්ගමිසාන් වහන්සේට ඒවා කරන්න. මොකද ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතුව ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමයි අපි උදව්ව කරන්නේ. මේකට ස්වාමීන් වහන්සේට ඒවත් පිළිවෙත් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කියන ටික ඉතින් පිළිවෙලට කරගනි කියලා. නේද? මට ඉතින් වෙලාව නැහැ හැමෝගෙම පොත් අරගෙන බලන්න. අභ්‍යාස බලෙන් කරවන්න ඉතින් පොඩි අය නෙවෙයිනේ. ඉතින් ඔන්න එක වසරේ දෙක වසරේ පොඩි අය නම් අපිට බලෙන් හරියම කරවන්න පුළුවන්. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. නේද? මුලින්ම තමන්ට පුළුවන්කම තියෙනවා තම තමන් ඒක කරගන්න. අපිට හාවසින් තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ ටික ඉතින් තමන්ගේ උනන්දුවෙන් ඒ ටික කරගන්න උත්සාහවත් වෙන්න. හරි. එන්න ඉස්සරහට යමු නේද? ඊළඟ වාක්‍ය කියලා අද අපි නවත්තුමු නේ. ඔක්කොම ඉවර කරන්න බැරි වෙයි. පුළුවන්ද? කමක් නැද්ද? ඔක්කොම ඉවර කරමුද? ඈ? අභ්‍යාස තුනක් කරේ නැහැ. දෙකුත් නැහැ.
මේක අමාරු නැහැ.
ඉස්සරහට යමු එහෙනම් ඉතින්. කියමු බලන්න ඊළඟ වාක්‍ය. කවුද ඉන්නේ? ඔව් කියන්නකො. පබෝදානන්ද.
කපිලවස්තුෙහි සියනෑ කරෝ විලාලින් මාත්‍රිගිට පාන කමනක් විසි.
මේ කවුද? විමල ජීවයස්ම පුළුවන්ද ඊළඟ එක පොඩ්ඩක් බලලා කියාගන්න එන්නද? හා.
කපිලවස්තුෙහි අත්තෙන් නැති නාගීදී
අත්තනෝ අත්තනේසු වෙන්නේ නැහැ.
නායම් විසින්
කල්හි කියලා නැහැ ඒක. තමන්ගේ අත්තනෝ පමණක් කියන එක කතිපය මාසානි ඒව හරි නේ මාස කියලා බහුවචනෙනේ තියෙන්නේ ඔව් මාසේ මාසාච කියලා ගන්නත් පුළුවන් මාසා ඒව කියලා ගන්නත් පුළුවන් කතිපය මාසා ඒව මාසානි ඒව කියන එක වඩා හොඳයි
මාසානි සම්පූර්ණද
මාසානි ඒව කියලා පුළුවන් ඉතින්
ඔව් මේක තමයි පුළුවන් නේද කොටිලෝපම් කියන මත්තන්වාසි කියන
පමණක් කියන එකටද
මත්තන්වාසි කියලා මත්තසි
ඔව් එහෙම ගන්න එපා. එහෙම දැන් හැම එකම අපි හදන්න යන්න එපා. ගැලපින්නේ නැහැ සමහර තෙන්. ඔව්.
අපි ප්‍රශ්න දොරු කරන්නේ.
කරා ඌ කියන්නේ නැහැ නේද? කාරිතේ
කාරිත කියන එකයි. හරි නේද?
කාරිතේ.
ඔව්. කාරිතේ විහාරේනේ. කාරිතේ
විහාරේ
ඈ ඔව් හරි ගැටලුවක් නැහැ නේද නේද ඊළඟ වාක්‍ය විමල ජීවස්ම කියනවා
ධර්මාශෝක මහරජෝ
මා
රාජු
රාජා
රාජ
શબ્දේ මතක නැහැ හා
මහරජා අනාගතේ පච්චන්තිමේසිකෝ ජනපදේසු බුද්ධ ශාසනම්
මනාසේ පිහිටනවට කියනවා සුප්පතිට්ඨිත කියලා
සුප්පතිට්ඨේ
මෙහෙම කියමු අපි සුප්පතිට්ඨිතම් භවිස්සති इति ජානි කියලා පදයක් හදනවා. එහෙම නැත්නම් අඤ්ඤාසි කියලා පදයක් තියෙනවා. අකුරු එහෙම මාරු කරගන්න එපා. අඤ්ඤාසි කියලා ලියයි නැත්තම්. නේද? අඤ්ඤාසි නේද වචනේ. පතිට්ඨ හිස්සති ඉති කියලා ගන්නත් පුළුවන්. ඇති නේද එහෙමනම්? ඒකේ විස්තර කරන්න ඕනේ නෑ නේ ආයි.
ඒක සාමාන්‍ය අවස්ථරයි පිටින්නේ කියන්නේ පතිට්ඨ හිස්සති කියලා දීලා තියෙනවා.
නා දීලා තියෙනවා නයි කියලා.
ආ ඒක.
මනාව සාදුකම් කියන්නත් පුළුවන්. සුප්පතිට්ඨිතං කියලා ගන්නත් පුළුවන්.
මෙතෙන් විතරට සෝයන්න
ඕ සාදුකම් කියලා ගන්නත් පුළුවන්. සුපතිට්ඨ හිස්සති इति එහෙමත් ගන්න පුළුවන්. දෙකක් දාන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. සුප්පතිට්ඨ සන්ධියක් නිසා සූපසර්ගයට සන්ධි වෙනවා. සාදුකම් කියලා තියෙන දාන්නත් පුළුවන්. සා හරි. ඊළඟ වාක්‍ය.
තමාවී ස්වාමීන් වහන්සේ අධිරාජයාගේ උතුම් පෙරළීම දැකීමට බොහෝ රජවරු රැස් සිටි. අත්තනෝ තපිස්ස භූතස්ස කිරීත ධාරණං දස්සිතුම් බහෝ රාජානෝ සම්නිපති සම්නිපති
රැස් වෙතිනේ සම්නිපතන්ති පස්සිතුන් කියලාද කිව්වේ? පස්සිතුන් කියන වචනේ ඉන්නේ. එතකොට කිරීට ධාරණං කියන පදේ ဒုတိယවට එන්න ඕන. ඒ තුන් ප්‍රත්‍යාන්ත පදයක් තියෙන නිසා කිතකය පිටිපස්සෙන් තියෙන්නේ. පස්සිතුන්.
කර්මකාරකෙ
තේරුන්නේ.
මේ වාක්‍ය වල කර්මකාරක
කතෘ කර්ම ක්‍රියාද? මෙතන බොහෝ රජවරු කියන එක කතෘ රැස්සූහ කියන්නේ ක්‍රියාපදේ. කර්මයක් නැහැ. අත්තනෝ. එහෙම කියන්න පුළුවන්. සක කියන තැනත් යෙදෙනවා. ගලපලා එකත් කියන්න පුළුවන්. ඊළඟ වාක්‍ය
සියලු රජවරු තමන්ගේ යැවැනේ ස්වකීය පුත්‍රයන් තම තමාගේ සිංහාසනයන්හි පැදීමට කැමති වේ. සබ්බේ රාජානෝ අත්තනෝ අච්චයේන සකේත්
අත්තනෝ පුත්තේ කියලා ගන්න. තමන්ගේ පුත්‍රයන් ස්වකීය කියන්නේ ඉතින් අත්තනෝ කියන එක. තමන්ගේ කියන අර්ථය
අත්තනෝ පුත්තේ
දීලා තියෙනවද ඒක?
නෑනේ.
හා
අත්තනෝ පුත්තේ
තමා තමන්ගේ සිංහාසනයන් අත්තනෝ
සිංහාසනේ
සු
සිංහාසනේසු තපේතු ඉච්ඡන්ති.
හරි. එතකොට මේකේ කර්තෘපදේ සියලු රජවරු කැමති වෙත් කියන එක ක්‍රියාපදේ. එතකොට කැමති වෙන්නේ කුමක්ද? තැබීම කියන අන්නර තපේතුන් කියන එකයි. එතකොට ඒක තමයි කර්මය වෙන්නේ. තපේතුන් කියන පදය. එහෙම කරන්න එපා. නෝබේ. තපේතුන් ඉච්ඡන්ති කියන එක තපේතු මිච්ඡන්ති කියලා සංදි කරන්න පුළුවන්. තපේතු මිච්ඡන්ති. ඊළඟ වාක්‍ය හරි. ඒකේ අර කල්හි කියන තැනට එනකන් ඔක්කොම භව සත්ත්වමි. රජ කෙනෙක් තමාගේ රටේ ගම් නගර පරීක්ෂා කරමින් හැසිරෙන කල්හි චරන්තේ එමයි යන්න ඕනේ. එතකොට රාජිනී කියලා පටන් ගන්න ඕනේ. රාජිනී රටෙහි. ඒවා අනිත් සාමාන්‍ය විදිහට විභක්ති කියාගෙන යන්න ඒවා ගැටලුවක් නැහැ.
අත්තනෝ රටෙහි
රටේ සු රටෙහි රටේ සප්තමී එක වචනයි. ඒක විභක්ති මොකද්ද? ගම්හා නගරයන් පරීක්ෂා කරමින්. පරීක්ෂා කරන්නේ මොනවද? ගම් නගර. ඒක පරීක්ෂා කරනවා කියන කිතකේ කර්ම. ගාමීච නගරේච උපපරික්ඛන්තෝ චරන්තේසු. චරන්තේ ඒක වචනින් තියෙන්න ඕන. සප්තමී ඒක වචනයි. දැන් කිතකයනේ ඔය
චරන්තේ
හැසිරෙන කල්හි. හරි නේද? හා චරන්තේ බහූ හිද
බහූ සේවකා සෝ අනුගච්ඡන්ති.
සෝ අනුගච්ඡන්තිද? හොඳට බලන්න. අනුගච්ඡන්ති කියලා අනුගච්ඡති කියලා ක්‍රියාපදයක් තියෙනවා නම් එතකොට දැන් ඕකේ ප්‍රථම පද ගොඩක් තියෙනවා. බහූ සේවකා කියන්නේ කතෘ, සෝ කියන එකත් කතෘ වෙනවා. එතකොට තං අනුගච්ඡන්ති. ඔහු අනුවය. පැහැදිලිද? රතු පෑනෙන් ලියා ගන්න නේද? වැරදුණු තෙන්. හරි. අවසන්. පරික්ඛතෝ කිව්වොත් චතුත්ති චට්ටි. පරික්ඛන්තෝ. ගච්ඡන්ත ශබ්දය මතක නැති නිසා වේ. ඊළඟ වාක්‍ය. අසමින් හුන් මිනිස්සු. සුනන්තා මනුස්සා. රජු පැමිණි කල්හි කාලාර්ථ අර භව සත්ත්වමි රාජිනි ආගතේ. මෙතන ආගච්ඡන්තේ නෙවෙයි පැමිණි කල්හි කියලා අතීත පදයේ අතීතාර්ථ යන්නේ තියෙන්නේ. පැමිණි කල්හි පැමිණෙන කල්හි නෙවෙයි. එතකොට ආගතේ වෙන්න ඕන. රඤ්ඤේ රාජිනි ආගතේ.
රාජිනි ආගතේ
විශේෂයෙන් ඒවා සටහන් තියාගන්න ඕනේ වෙයි. රාජිනි ආගතේ.
ගාරවං
දස්සිතුම්. ගාරවං දස්සිතුම්.
ගාරවං දස්සිතුම්.
තින්ච. නැගිටිනවට මොකද කියන්නේ?
රාක්ෂණ ගාරවං.
ඈ?
ගාරවං.
ඒක තමයි ගාරවං දස්සිතුම්. දීලා නැද්ද වචනේ?
දීලා
තියෙනවා. හරි. කෝ කියුවේ නැහැ. හින්සු. උට්ට හින්සු. උට්ට හින්සු. උට්ට හති ක්‍රියාපදී. උට්ට හින්සු. හරි. එතකොට මේකේ නැගිට්ටාහ කියන ක්‍රියාපදේ මිනිස්සු කියන එක කර්තෘපදේ. කර්මයක් නැහෙනේ නැගිටිනවා කියන එකට. ඒ ක්‍රියාව කරපු අවස්ථාව ගැන තමයි අර භව සත්ත්වයෙන් පෙන්නලා තිබුණේ. හරි නේද? ගාරවං දස්සිතුම්.
දස්සේතුම්.
දස්සේතුම්. දස්සිතුම් කියන පදේකුත් මට මතකයක් තියෙනවා. මම ඒක බලලා කියන්න. දස්සේතුම් දස්සිතුම් දෙකම යෙදෙනවා වගේ මතකේ තියෙන්නේ. ඔව් දස්සේතුම් කියන එකත් යෙදෙනවා. ඊළඟ දවසේ මම ඒක කියන්නම්කෝ. ඒ දස්සිතුම් පදේ යෙදෙන විදිය ගැන. ඊට පස්සේ ඔන්න තවත් කොටස් ටිකක් බලාගෙන බලා ගන්න තියෙනවා අලුතින්. නේද? අපි තව විනාඩි 5ක් මට පොඩ්ඩක් දෙන්න. ඉතිරි ටිකත් ඊළඟ අභ්‍යාසයට එනකන් කරුණ ටික කියලා නවත්තන්න. එතකොට ඊළඟ දවසේ අභ්‍යාසයට යන්න පුළුවන්. හරි. එතකොට මේ මන ශබ්දය වර්ණයගෙන විදිය ඉස්සරහා දීලා තියෙනවා. මේ මනෝ ඝණය කියලා කියන්නේ මන ශබ්දය සහ ඒ මන ශබ්දයට සමාන විදියට වර්ණගෙන තව පද ටිකක් පෙන්නනවා. ඒ පද ටික වර්ණගෙන්නේ මේ විදියට. තේරුණාද? මනෝ ඝණයේ ශබ්ද කියලා කියන්නේ අර ඊළඟට දීලා තියෙන්නේ 38 වෙනි පිටුවේ අන්න ඒ ශබ්ද ටිකට. තොර මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ වගේ අර බුද්ධ ශබ්ද ආදී වගේ විතරක් නෙවෙයි, ඊට වෙනස් විදියට නපුංසක ලිංගේ පදත් නපුංසක ලිංගයේ වගේ පදත් හැදෙනවා මේකේ. තේරුණාද? හරි. එතකොට ඒ ටික ඉක්මනට අර ඒ ටිකත් මම කියන්න නැත්ත වෙලා යනවා නේ. මේකේ විශේෂ ලක්ෂණ කීපයක් පෙන්නනවා 38 පිටුව බලාගන්න. ඒ ඡේදයේ තියෙන්නේ එක කියලා දාලා තියෙන්නේ. තතියා ඒකවචනයේ සා යන්නිනුත්, චතුත්ති චට්ටි ඒකවචනවල සෝ යන්නිනුත්, සත්තමී ඒකවචනෙහි සී යන්නෙන්ද කෙලවර වීම. එහෙම පද හැදෙනවා. කොහොමද? දැන් මන කියන එකේ නම් මනසා, මනසෝ, මනසි. ඒ විදිහේ පද හැදෙනවා. මනසි කරෝති කියලා කියන්නේ. එතකොට එතො තමසා, තමසෝ, තමසි, ඒ වගේ ඉතිරි පදවලිනොත් ඒ විදිහට හැදෙනවා. උරසි ජාතෝ ඕරසෝ කියලා පද එහෙම හැදෙන්නේ. ඕරස පුත්‍ර කියලා කියන එකේ තේරුම උරසි ජාත කියන එකයි. ඒ ලයෙහි උපන්. හරි. ඒ වගේ. ඊළඟ කාරණාව තමයි වෙන පදයක් එක්ක මේ පද සමාස වෙන වෙලාවට.
සමාස වෙනවා කියන්නේ
පද එකතු වෙනවා. සමාස වෙනවා කියන්නේ එකතු වෙනවා කියන එක. අර සමාස පදම මේ හදලා පෙන්නුවේ මහින්ද තේරෝ මහින්දත් තේරෝ මහින්දෝ තේරෝ මහින්ද තේරෝ ඒක මහින්දත්
තේරෝ
කලිනේ. ඔව් ඒ කියනවා ඉතින් මෙතන විස්තරේ ඒක අහගන්නකො දැනට නේද. අපි සමාස ගැන පස්සේ කතා කරමු. එතකොට තමෝ නද්ධි යනාදි වශයෙන් ඕකාරෙහි යුක්තව සිටින්. ඒ කියන්නේ ඕකාරයක් මේ මන ගණේ ශබ්දය වලට අපි වචනය ගමු. තමන් නුද තීති තමෝ නුදෝ කියලා පදයක් හදෙනවා. තම නුදති තම ශබ්දයට පස්සේ තමන් නුදති කියලා ක්‍රියාපදයක් තියෙනවා. දුරු කරනවා කියන අර්ථයයි. තමන් නුදතිදී තමෝ නුදෝ කියලා පදයක් හදෙනවා. ඒ තැනකදී මේකනම් අතරම ඊට පස්සේ හැදෙන කිතක පදයක්. ඒ හැම තැනකදීම මේ තම ශබ්දයට පස්සේ ඕකාරයක් අලුතෙන් එනවා. නුද නුදති කියන අර්ථයේ නුද කෑල්ල විතරක් අපි අරගෙන පදයක් හදා ගන්නවා තමෝ නුදෝ කියලා. භාග්‍යවතුන් වහන්සේ කියන නමක් නේ නේද? තං වේ තමෝ නුදං ධීරං මේ විදිහට කියන්නේ. එතකොට තමෝ නුද කියන වචනේ තේරුම අඳුර දුරු කරන උතුමන් වහන්සේ, අවිද්‍යා අන්ධකාරය දුරු කරන උතුමන් වහන්සේ. හරි. ඒකත් මතක තියාගන්න මෙන්න මේ ඕකාරයක් එකතු වෙනවා. සමාස වීම වලදීම නේද? හරි.
ඕකාරයක්
එනවා. ඔව්.
මැදට තමයි ගේන්නේ
සමාස.
සමාස වෙන තැන දෙන්නේ.
ඔව් ඔව්. මැදට එන්නේ. ඒ තම ශබ්දයේ අගට එකතු වෙන්නේ. මේ මන මනෝගණික ශබ්දයේ අගට තමයි ඕ යන්නේ එකතු වෙන්නේ. තමෝ මනෝ ඒ විදිහට. මනෝ සෙට්ටා මනෝමයා කියලා හැමදේ. මනෝමය මනමය කියලා එන එක මනෝමය වෙනවා. නැත්නම් සාමාන්‍ය රීතිය තමයි ශබ්දයේ මුල් කොටස විතරණ එකතු වෙන්නේ. තේරෙනවද? ඒ මේ වගේ විභක්ති එකතු වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් මැටි වලින් කරපු කියන එක මත්තිකාමය. එතකොට රන් වලින් කරපු සුවන්නමය කියලා ඒ ශබ්දයේ මුල් එකට තමයි අර මය කියන ඒ වගේ ඒවට කියන්නේ තද්දිත ප්‍රත්‍ය කියලා ඒ කොටස් එකතු වෙන්නේ. හැබැයි මේ මනෝගණික ශබ්දවලදී ඒ ශබ්දයේ මුල් කොටසට අමතරව ඕකාරයකුත් ඊට පස්සේ එකතු වෙනවා. තේරුණාද? ඒ නිසා තමයි මනමය නෙවෙයි පදයේ දෙන්නේ මනෝමය කියලා. මනමය නෙවෙයි. ප්‍රථමාව ඒකත් හරි. ඉතින් අර රීතිය මතක තියාගන්න අරක මෙහෙමයි වෙන්නේ කියලා. ප්‍රථම පද එනවා කියලා ගන්න එපා. හරි. ඊළඟට අය කියලා තියෙන්නේ තද්දිත ප්‍රත්‍යක් කියෙද්දී මනෝමයං ආදි වශයෙන් ඕකාරයකින් යුක්ත වෙනවා කියන එක. ඒක තමයි දැන් අපි කිව්වේ. හරි නේද? ඊට පස්සේ ඒ කතාව කියලා තියෙනවා නේ. උදාහරණ ටිකක් පෙන්නලා තියෙනවා. මනමය මනෝමය අයපත්ත අයෝපත්ත ඒ විදිහට පදේ හැදෙන විදිය. ආ දීලා තියෙනවා තමනුද කියන එකත් නේ. හරි. මේ වගේ තීරුම් ටිකක් දැනගන්න එක වටිනවා. මනමය කියලා කියන එක හිතින් උපන් ඒවා තේරෙනවා. ඊට පස්සේ තම නුද කියන එකේ තේරුම අඳුර දුරු කරන කියන එකයි එක පැහැදිලි. සිර රුහ කියලා දෙනවානේ. ඒකේ තේරුම සිරසි රුහ කියන එකයි ওই සිරව රුහ වෙන්නේ. සිරසි රුහ තීති සිරෝ රුහෝ. හිසෙහි සප්තමියෙන් එන්න ඕන පදේ සිරසි රුහති. එතකොට හිසෙහි හට ගන්නා නිසා හිස කෙස් වලට කියනවා සිරෝ රුහ කියලා. හිසෙහි හටගත් කියන එකයි අර්ථය. හිසෙහි හට ගන්නා. ඔව් ඒ සරෝ රුහ කියන්නේ නෙළුම් වලටනේ. සර කියන්නේ විලට. එතකොට සරෝ රුහ කියලාත් කියනවා. ඒකත් ඒ වගේ පදයක්. එතන සරෝ රුහ කියලා කියන්නේ නෙළුම් වලට කියන නම. සරසි රුහ තීති සරෝ රුහෝ. ඒ කියන්නේ විලෙහි හට ගන්න නිසා විලෙහි වැඩෙන. රුහති කියන්නේ වැඩෙනවට. විලෙහි වැඩෙන නිසා නෙළුම් නෙළුමට කියනවා. එතකොට මානෙල් වලට එහෙම කියන්න බෑද? එව්වත් විලෙහි වැඩෙනවා. දැන් ඒක තමයි කියන්නේ අර භාෂාවේදී ඒ හැම දෙයකටම එහෙම පාවිච්චි කරන්නේ. ඒ නිසා දැන් මොන රටේ මයුර කියනවා. මහියං රවතිති මයුරෝ කියලා කියන්නේ. පොළොවේ හඬ නගන. පොළොවේ කෑ ගහන නිසා කියන එකයි අර්ථය. දැන් කෑ ගහන්නේ මොන රවිතරද? අනිත්‍යකෝ කෑ ගහන්නේ නැද්ද? නේද? තීතෙන් වල මේ නිරුක්තිය දෙද්දී දැන් විශේෂයක් පෙන්නනවා සමහර දැන් අනිත්තුන්ට වඩා කෑ ගහනවා හරි මක්ව හේතුව නිසා දැන් විලේ වැඩෙන දේවල් අතරින් ප්‍රධාන දෙයක් නිසා නිලුම් වලට කියනවා ඇත්තේ. දැන් නිලුම් අනිත්‍යවට වඩා ටිකක් ප්‍රකට දෙයක්නේ. අපිට විලේ වැඩෙන දෙයක් කියලා කිව්වොත් ඉස්සල්ලාම මතක් වෙන්නේ බොහෝ විට නිලුන්නේ නේද? ඔව් ඒ හේතු නිසා තමයි. ඔව් හරි. එතකොට පය නිදි මොහොද? පය කියලා කියන්නේ වතුරට කියන නමක්. තේරුණාද? එතකොට වතුර නිදියට තමයි මොහොද කියලා කියන්නේ. වතුර නිදිය කියන එකයි පයෝ නිදි කියන එකේ තේරුම. තප ධන කියලා කියන්නේ පැවිද්දට. එතකොට තපස ධනය ඌයේ මොහුටයි කියන එකයි අර්ථය. තපස ධනයක් උනේ මොහුටයි කියන අර්ථයෙන් තපෝ ධන කියලා පැවිද්දට කියනවා. අපි ඒවයි පද හැදින හැටි ඉස්සරහට කතා කරනවා. මේ වගේ අර්ථ ගන්නේ කොහොමද කියන එක. ඒවා සමාස තද්දිත කිතක පාඩම් වල කතා කරනවා. ඊට පස්සේ තේජෝ ධාතු කියන පදය හැදින්නේ තේජ ධාතු කියන පද දෙකෙන්. හරි. ඊට පස්සේ ගෝ ශබ්දය. ඉතින් ඒක කියන්න ඕන නැහැ. වර්ණගිල්ල පාඩම් කරගන්න. ගෝ එහෙමනම් මේ ටික හොඳට බලාගෙන ඉන්න ඊළඟ දවසේදී. දැන් මේ අභ්‍යාසය කරන්න කලින් ප්‍රධාන හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අභ්‍යාසය පැටලෙන්න එක හේතුවක්. මේකේ තියෙනේවා බලාගෙන නැහැ. ඊට කලින් තියෙන කරුණු ටික. ඒ නිසා විශේෂයෙන්ම දැන් මෙතන අද දවසේ මේ අන්තිමට කියපු ටික හොඳට බලාගන්න. ඒ ටික බලාගෙන අභ්‍යාසය බලන්න. එහෙම නැතුව බලන්න ගියොත් බැරි වෙනවා. ඊට පස්සේ අභ්‍යාසයට පිටිපස්සෙන් තියෙනවානේ වචන ටිකක්. ඒ ටිකත් හොඳට බලාගන්න. ඒ අභ්‍යාසයට පිටිපස්සෙන් තියෙන වචන ටිකයි අභ්‍යාසයට මුලින් දැන් කතා කරපු ටිකයි හොඳට බලාගෙන ඊට පස්සේ කරන්න ගන්න. හරි. අපි එහෙමනොත් මේකෙන් පස්සේ සමාස පාඩමට යනවා ඉක්මනට. ඊළඟ දවසේ ඉවර කරන්න පුළුවන් මේ අභ්‍යාසෙ. ඒක ඉවර කරලා සමාස පාඩමට යනවා. ටිකක් ඊට පස්සේ එදා කො අද ගෙනාවද දන්නේ අර ලියපු පොත් ටික. හැමෝම පෙන්වන්න බලන්න ලියපු එක ඉක්මනට. කෙටි සටහන. ලිව්වද? සම්පූර්ණ ඔක්කොම ඉවර වෙනකන් ලිව්වා. දවිත. ආනන්දස්ම ලිව්වා. පස්සේ කෝ පබෝදානන්ද ඇස්ම ආවිනේ
අර ඇතරම් දෙයක්
තියෙනවා අනිත් ආයස්ම වෙල් ලිව්වා අන්තිම ටික බැරි වුණා. ඒ ටික ඉතින් ලියන්න තේජානන්ද ඇස්ම ලිව්වා. ඉවර වෙනකම්ම ලිව්වද? ඉවර වෙනකම් බැරි වුණා නම් කියන්න ඕන දෙකක් දෙකක් ලිව්වත් බේරෙන්න නිසා එකක් ලියාගෙන එනවා. ලිව්ව දැපම එකක් ලිව්වා කියන එක හිතේ තියාගෙන ලිව්වා කියනවා නේද? අපිත් ඉතින් ওই වයසේ හිටපු නිසා නේද? ඒ නිසා ඉතින් එකක් ලිව්වේ කොටසයි නම් ඒක කියන්න ඕන කොටසයි ලිව්වේ කියලා නේද? ලිව්වා. අස්මලත් ඒ ටික ලියා ගන්න. අනිත් අය ලියපු ඒවා බලලා ලියන්නත් එපා. ආපහු පොත බල බල ලියන්නත් එපා. ඒක බලලා මතකෙන් ලියා ගන්න. එහෙම කරන්න. එහෙම නැත්නම් ඉතින් ඔය ලියන එක තේරුම් නැහැ. එහෙම නැතිනම් පොතේ තියෙන එකම බලා ගන්න කියනවනේ. නේද? ඒ නිසා තමන් පොත ඉස්සෙල්ලා හොඳට බලලා උදාහරණි බලාගෙන ඊට පස්සේ මතකෙන් ලියන්න. දැන් නම් ඉතින් ලියලා ඉවරයි. ඉතින් මොනව කාන්නද? පොත බලලා ඉතින් ලිව්වා නේද? දැන් ඉතින් එහෙමනම් මතක තියා ගන්න ඕන ඊටු ටික. හරි. දැන් පොඩ්ඩක් ඒ උනාට ඒක බලන් ගියපහම අල්ල ගන්න පුළුවන්. ඒ සන්ධි ගැන එච්චර ඒකේ ලොකු සන්ධි එකකින් එක වෙන් කරලා ඒක කියලා තියෙනවා. දැන් මේ පොතේ ඒ විස්තර කිරීම ඇති ඒක තේරෙන්න. ඒ ටික ඇති මේ උදාහරණ දැන් අපි පද හැදෙන හැටි ලියලා පෙන්නුවානේ. ඒ පොත බලාගත්තාම ඉතින් ඒක හැදෙන හැටි පැහැදිලි වෙනවා. හරි. අපි එහෙනම් නවත්තමු නේද අදට. එහෙනම් අද දවසෙත් අපි ප්‍රස් කරගත්තු සෑම කුසලයක්ම අපි සෑම සියලු දිනාටමත් ඒ වගේම පින් අනුමෝදන් වෙන යම්තාක් සත්ව ප්‍රජාවක් වෙනවාද ඒ හැමෝටමත් ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉතින් සාසනයේ චිරස්ථිය වෙනුමින් කටයුතු කළ ඒ වගේම දැනට කරන ඒ සෑම සියලු දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතුපනිෂ්ඨය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.